bem, sabe? Didhas විසියක වසරේ තුන්වෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන නිබ්බානං පරමං සුඛං සංඛාරා පරමා දුක්ඛා ජිකාජ්ජා පරමා රෝගා සසරින් නොබිදුන බිඳු නිදහස්සු නැති වුණා කෙනාට හැම මොහොතකම හදවතේ යම් බයක් තියෙනවා. සසර කොහොම වේද කියන බය තියෙනවා. ඒකට කියනවා සාංසාරික බය. සාංසාරික බය. අන්න එකෙන් හොයාගන්න පුළුවන් තමන් සසරින් මිදුන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඒක පපුව මැද දැවෙනවා. සසර බයෙන් දැවෙනවා. ඒ දැවීමෙන් ඉන්න මිනිස්සුන්ට තමයි අධිකතර කේන්තිය, වෛරය, පළිගැනීම, උමතුව ඇති වෙන්නේ. කොච්චර හොඳ මිනිස්සෙක් වුණත් පුතජන මිනිස්සෙක් විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ සිත මහා පාප කර්ම වලට පෙළඹෙන්නට ඉඩ තියෙනවා. ආනන්තරයේ පාප කර්ම වලට පෙළඹෙන්නට ඉඩ තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ මහා පව් කරන්න ඒ හිත නැඹුරු වෙනවා. එහෙනම් පුතජන හිතක් තියාගෙන ඉන්න කිසි කෙනෙකුට කියන්න බෑ මගේ අතින් ආනන්තරයේ පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ තරම් නරක සිතක් තමයි පෘතජ්ජන සිත. එහෙමනම් අපි කවුරුත් පෘතජ්ජන සිත් භාවිතා කරනවා නම් සැලකිල්ලෙන්. පෘතජ්ජනය ආශ්‍රය කරනවා නම් සැලකිල්ලෙන් ආශ්‍රය කරන්න. මොකද හේතුව ඒ තරම් පින්වත් භයානකයි පෘතජ්ජන සිත. ඒ සිතෙන් අදාදම මිදෙන්න තමයි අපි පින්වතුන් මෙතෙක්ට සම්ප්‍රාප්ත වන්නේ. ඒ කියන්නේ යහපත් සිතින් පැමුණාම ඒකට කියන්නේ එනවා කියන එක නෙමෙයි සම්ප්‍රාප්ත වෙනවා කියලා කියන්නේ. යහපත් සිතකින් මෙදෙන්ට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද අරමුණු? මම කොහොමද මේ හිතේ තියෙන දුකෙන් ගැලවෙන්නේ? කොහොමද මම මේ හිතෙන් දුකින් ගැලවෙන්නේ? පින්තුනි සසර ඉඳලා අපිව මේ දක්වා හදා වඩාගෙන ආපු අවිද්‍යාව මිනිසත් බවක් ලබලා හොඳ කුඩා මොලයක් පවතින හොඳ මහ මොල මොලයක් පවතින දියුණු සත්වයෙක් ජීවයෙක් බවට පත් වෙලා ඒ ජීවියා හොඳට අදහස් සෝමාරු කරගන්න භාෂාවක් නිර්මාණය කරගෙන අදහස් සෝමාරු කරගන්න වචන අක්ෂර නිර්මාණය කරගෙන මේ සත්වයාට තියෙනවා මහා පුදුම හැකියාවක් සිතේ ප්‍රබේධන වශයෙන් හඳුනගෙන පැවැත්ම කළමනාකරණය කරගෙන ජීවත් වන දියුණු ජීවියෙක් බවට පත් වෙලා ඉන්නවා. මෙන්න මේ ජීවියට උමනා කරලා තියෙනවා මේ මානව සත්වය වර්ගයාගේ අවසාන ප්‍රතිෂ්ඨාව ප්‍රතිඵලය. මොකක්ද කියන එක හොයාගන්න. අන්න ඒකට තමයි පින්වත්නි නිර්වාණය කියලා කියන්නේ. මේ ලෝකේ තියෙන අවසාන ප්‍රතිඵලය ප්‍රතිෂ්ඨාව තමයි නිර්වාණය. එතනින් එහාට පින්වත් කිසි දෙයක් නැහැ. එතනින් එහාට කිසි දෙයක් නැහැ. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. මේ ලෝකේ තියෙන තනතුරු ලබලා රජකම් සිටුකම් සියල්ලම ලබලා අවසානයේ තියෙන ප්‍රතිඵලය තමයි නිර්වාණය. ඒ නිසා නිබ්බානම් පරමං සුඛං. මේ අවසාන ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා දැන් උත්සුකව මහන්සි වෙනවා. නිවන් දකින්න පුළුවන් මොන විදියට බැලුවොත්ද? පින්නතුන් ඔය ප්‍රශ්නාර්ථය තමන්ට යොමු කරගන්න. මොන හැඩේ මොන විදියට බැලුවොත්ද නිවන් දකින්න පුළුවන්? අපි මේ ලෝකේ දන්නව පින්නතුනේ එක එක හැඩයෙන් දේවල් බලන්න. එක එක ගුණයෙන් එක එක වස්තු දිහා බලන්න දන්නවා. ඉතින් අපි පොඩි කාලේ ඉඳලා හරි උගතෙක් වෙලා ඉන්නවා. උගත මනා ශිල්පයමයි මතුරකෙනා කියලා කියපු නිසා අපිත් කර වැඩේ හොඳට උගත් වුණා. දැන් අපි උගත්. දැන් මෙතන ඉන්න හැම පින්වතෙක්ම මොනවා හරි ශ්‍රේෂ්ඨයක හොඳ පරිචයක් තියෙන උගතෙක්. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, එහෙම නැත්නම් ගුරුවරයෙක් හැටියට මොනවා හරි ශාස්ත්‍රයක යම්කිසි වටිනාකමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ අපේ උගත්කම බොහොම හොඳයි. එපමණයිද අපි ඉගෙන ගන්නේ? මේ අපි පොදුවේ ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. මේ ඇහැට පෙනිච්ච හැම දෙයක්ම අපේ අධ්‍යාපනයක් වුණා. කනට ඇහිච්ච හැම දෙයක්ම අපේ අධ්‍යාපනයක් වුණා. නාසයට දැනිච්ච හැම දෙයක්ම අපිට අධ්‍යාපනයක් වුණා. දිවට දැනිච්ච හැම දෙයක්ම අපිට අධ්‍යාපනයක් වුණා. ඒකනේ අපි දැන් මේ වෙලාවේ අන්නාසි බොන වගේ රසද කියලා ඇහුවොත් අන්නාසි රස කියන්න පුළුවන්. එහෙනම් අධ්‍යාපනයක් වෙලා. ගතට දැනුණු හැම දේම අධ්‍යාපනයක් වුණා, දැනුමක් වුණා. ඒ හැම දේම විඤ්ඤාණගත වුණා. දැන් පින්නතුනි අපි මොකද කරන්නේ? කිසිම වෙලාවක මේ ලෝකේ නිදහසින් බලන්නේ නැහැ. බලන්නේ මේ පුහුදුන් සත්වයා දැනුමෙන්මයි. ඔය තමයි පින්නතුනි සංඛාරා පරමා දුක්ඛ. ආශ්‍රය කරන ඕනම දෙයකට බුදු වදනේ කියන්නේ පින්වත්නි සංඛාර කියන වචනය. තේරුණානේ? කය ආශ්‍රය කරන දේවල් වලට කියන්නේ කාය සංඛාර. වචනය ආශ්‍රය කරන දේවල් වලට කියන්නේ වචී සංඛාර. මනස ආශ්‍රය කරන දේවල් වලට කියන්නේ ඒව මනෝ සංඛාර. ඉතින් මොනම හරි ඉන්ද්‍රියක්, ධර්මතාවයක් යමක් ආශ්‍රය කරයිද, ඒ ආශ්‍රය කරන දෙයට කියන්නේ සංඛාර. එතකොට සංඛාරා පරම දුක්ඛ. දැන් දුකයි කියන එක පාවිච්චි කරන්නේ ඇයි කියලා මොහොතක් හිතන්න ඕන. බොහෝ දෙනෙක් මේ දුකයි කිව්වහම හිතන්නේ ආර දුක්ඛ වේදනාව කියලා. එහෙම නෙමෙයි පෙනුතුනේ. දුකයි කියලා කියන්නේ නිවනට උපනිශ්‍රය නොවන දෙයක් කියලා මතක තියාගන්න. උපකාරක නොවන දෙයක් කියලා. නිවනට උපකාරක නොවන දෙයකට කියනවා දුක. එහෙම නැත්නම් අපි කියනවා වැරදි කියන එක. දුකයි කියන වචනේ මතක් කළාට පස්සේ තව වචනයක් මතක තියාගන්න ඕනේ ඊළඟට. මොකක්ද? දුකත් එක්ක මතක තියාගන්න ඕන අනිත් වචනේ. මෙන්න මේක තමයි අපේ පිරිනතුන් ළඟ, බෞද්ධයෝ ළඟ නැති වචනය. දුකයි කියනවත් එක්කම මතක තියාගන්න ඕන වචනය තමයි අතහැරීම. දුකත් එක්කම අතහැරීම. දුක නම් අපි මොකද කරන්න තියෙන්නේ? අත්හරින්න ඕන. යංකෝ දුක්ඛං తත්‍රතේ චන්දෝ පහතබ්බෝති. යමක් දුක නම් මහණෙනි ඒක අතහරින්න. අපේ අය මොකද කරන්නේ? දුකයි කියේ එක තියාගෙන ඉන්නවා. දුක වැඩි වෙන තරමට නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා දුක්ම විඳිනවා. එහෙම මේ දුක් විඳයි කියලා පිළිකුල් කළයි කියලා නිවන් දකින්න බෑ වෙනතුනේ. දුක නම් අතහරින්න ඕන. පින්නතුන්ට දුකයි කියලා පැවතුණු දැනුණු හැමදේම පින්නතුන් අතහැරියනම් පින්නතුන් සියලු දෙනාම අරිහත් ඵලයටම පත් වෙලා. එතකොට අපි මොකද කරන්නේ හාමුදුරුවනේ? මේ පුහුදුන් ලෝකයා දුකයි කියගිය ඒකෙම ගැලෙනවා. දුක විඳ විඳ ඒකෙම ගැලෙනවා. දුක දැන දැන ඒකෙම ගැලෙනවා. එහෙම ස්වභාවයක් නැද්ද? එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් මගේ අමාමෑණී තථාගතයන් වහන්සේ හොඳ උපමාවක් ගෙනල්ලා දුන්නා. හරියට පළඟැටියා ලාම්පුවේ හැපෙනවා වගේ කියලා. පන්දමේ එයාට දුක දෙන්නේ ඒ පන්දමේ පිච්චෙනවා, මේ පිහාඩු පිච්චෙනවා, ආයි විහිල්ල පන්දමට පයින්නවා. මේ අතපය පිච්චිලා ආයි පොඩ්ඩක් හරි නැගිටින්න පුළුවන් නම් එයා ඒ නැගිටලා උත්සාහ කරන්නේ අර පන්දමේම හැපෙන්න මිසක් ඒකෙන් අයින් වෙන්න නෙමෙයි. ඉතින් පුතජන ලෝකයට මොකද වෙලා තියෙන්නේ? අමාරුවෙන් හරි බඩගාගෙන ගිහිල්ලා හැපෙන්න බලන්නේ ආයි දුකේ. ආයි දුකේම හැපෙනවා. මේකට උදාහරණ නිදර්ශන ගෙනල්ලා පෙන්නන්න ඕනේ නෑනේ නේ. පින්නතුන් දන්නවනේ, දකින්නවනේ. ඔය හොස්පිටල් වල එහෙම බලන්න පුළුවන් මේ මැරෙන්න ඔන්න මෙන්න ඔක්සිජන් ගහලා තියෙන්නේ, තා විනාඩි 10කින් මැරෙයි කියලා දොස්තර කියලා දීන්නේ. ඔළුව හරවන්නත් බෑ. මේ පැත්තේ හැරිලා ඉන්නේ අහා පැත්තේ කෙනාගෙන් අහනවා දැන් ලකුණු කීයද කියලා. මේ බෙල්ල හරව ගන්න බෑ. මෙයා බෙල්ල මේ පැත්තට හරවගෙන ලකුණු කීයද කියලා අහනවා. මොකද මම මේ දැකපු ඒවා මම මේ කියන්නේ රෝවල්වල ගිහිල්ලා දැක්ම. මම කල්පනා කරන ඇයි මෙච්චර ලෙඩ වෙලා ඉද්දි මෙච්චර බඩ ගහලා තියද්දි ඇයි කලකිරෙන්නේ නැත්තේ? අනේ අහෝ මේක නේද ජීවිතය කියලා හිතන්නේ නැත්තේ ඇයි? එකක් දහම් මගක් ඔවුන්ට නැතිවීම, අනිත් එක ඔවුන්ගේ ජීවිත පිළිබඳව ගැඹුරින් නොසිතීම තමයි හේතුව. එහෙනම් දුකේම ගැලෙනවා, නැවත නැවත දුක් විඳ විඳ දුකේම ගැලෙනවා. අපේ පින්නතුන් මොකද කරන්න ඕන දැන්? දුක දැනෙච්ච තැන අතහරින්න, දුක් දේ අතහරින්න. පින්නතුනි යමක් දුකයි නම් අතහරින්න. යම් චිත්ත පීඩාවක් ගෙන දෙන යම් කිසි චිත්තයක් තමන් අල්ලගෙන ඉන්නව නම් තව මොකද කරන්න ඕන? ඒක අතහරින්න. චිත්ත වේදනාවක් දෙන යම් කිසි දෙයක් ඔබ අල්ලගෙන ඉන්නව නම් ඒක අතහරින්න ඕන. හැබැයි ඒක ලෝක සම්මතයේ හොඳයි කියන එකක් වෙන්නත් පුළුවන්, නරකයි කියන එකක් වෙන්නත් පුළුවන්. මේ ලෝකේ යම් කිසි චිත්තයක් අල්ලගත්ත නම් අල්ලගත්තේ නරකයි කියලා නෙමෙයි, හොඳයි කියලාමයි අල්ලගත්තේ. ඒ හොඳයි කියලා තමයි අහුවෙන්නේ. තේරුණා නේද? ඒ චිත්තේට අහුවෙන්නේ හොඳයි කියලා. ඉතින් අල්ලගත්තට පස්සේ ඒ චිත්තේට අනුව විඳවන්න ඕන. එක්කෙනෙක් අල්ල ගන්නවා මම ලෝය කෙනෙක් වීම හොඳයි කියලා. ඒ චිත්තය අල්ලගත්ත නිසා ඊළඟට ඉතින් ඒකට විඳවන්න ඕන හැමදාම. ඊට පස්සේ ගුරුවරයෙක් කෙනෙක් හොඳයි කියලා අල්ල ගන්නවා, ඊට පස්සේ ඒකට විඳවන්න ඕන හැමදාම. වෛද්‍යවරයෙක් කෙනෙක් හොඳයි කියලා අල්ලගත්ත, ඒකට විඳවන්න ඕන හැමදාම. ඊට පස්සේ කසාදයක් බඳිනවා, ළමයි බමයි හදනවා හොඳයි කියලා හිතනවා නේද? ඒ චිත්තය අල්ලගන්නවා, ඊට පස්සේ ඒක යනවා. ඉතින් මේ ලෝකේ කවුරුත් යංගිසි චිත්තයක් අල්ල යන්න, මම කියන්නේ ඒව නතර කරන්න කියන එක නෙමෙයි මම මේ කතා කරේ. යංගිසි ස්වභාවයක් පෙන්වන්න. ඒව අපිට නතර කරලා ජීවත් වෙන්න බෑනේ. දැන් මං හාමුදුරුවෝ කම හොඳයි කියලා අල්ලගත්තා, ඉතින් ඒකේ ඉන්න ඕන නේ? ඒක විඳවන්න ඕන. හාමුදුරුවරු සියලු දෙනාම ඒකට සමානව විඳවන්න ඕන ජීවිතේ. දැන් මම මේ පෙන්නන්නේ ඇතුලේ හිතක ස්වභාවය. ඒක නේද කරන්නේ අපි? යම් කිසි දෙයක් අල්ලගත්තා නම් ඒක විඳවීම විඳීම ඔක්කොම ටික දරාගන්න ඕන. අන්න ඒකට කියනවා පැවැත්ම කියලා. එහෙනම් අපි ඔක්කොම අත්හරින්න ඕන. දැනුම අත්හරින්න ඕන. ඉගෙන ගන්න එපයි කියන එක නෙමෙයි. ඉගෙන ගන්න දැනුම මම මගේ ආත්මය කියලා ගන්නකින් අත්හරින්න ඕන. දැන් පුජ්‍යලයා අත්හරින්න කියන වචනය ඇතුලේ ඔක්කොම තියෙනවා පින්වතුනි. මොකද වචනේ? පුජ්‍යලත්වය අත්හරින්න. මේ පුජ්‍යලයා කියන වචනය ඇතුලේ, මේ ෆයිල් එක ඇතුලේ මොනවද නැත්තේ? තියෙනවා නම් මේ භවයේ ඔක්කොම ඔප්පු තිරප්පු හැකියාවල් උගත් නූගත්කම් හරි වැරදි ඔක්කොම තියෙන මෙන්න මේ පුජ්‍යලයා කියන පොඩි චිප් එක ඇතුලේ, මෙමරි එක ඇතුලේ. පුජ්‍යලයාත් හරින්න ඒ කියන්නේ හරියට තමන්ගේ ෆෝන් එකේ තියෙන මෙමරි කාඩ් එක අයින් කරන්න කිව්වා වගේ වැඩක්. ඇයි පුජ්‍යලය අත්හරින්න කියලා කියන්නේ? පින්වත්නි, බොරුවකට රැවටිලා ඉන්නේ ඒකයි. පුජ්‍යලයා කියන බොරුවකට රැවටිලා ඉන්නේ ඒකයි. ඕක අත්හරින්න කියලා කියන්නේ ඒකයි. ඕක පස්සේ දුවන්න එපා, ඕක අත්හරින්න කියන්නේ ඒකයි. අවිද්‍යාවෙන් රැවටීමක් තියෙන්නේ. මේ කිසි පුජ්‍යලයකට මේ ජාතියක් හදන්න ගියාට ජාතියක් මේ ලෝකේ හදන්න බෑ. ආගමක් හදන්න ගියාට මේ ලෝකේ මිනිස්සුන්ට ආගමක් එහෙම හදන්න බෑ. ඒ ටික කාලයකට තියෙන දෙයක්. එතකොට වර්ගයක්, ගෝත්‍රයක්, පුජ්‍යලයක් හදන්නනේ මේ ලෝකේ යන්නේ. රටක් හදන්නනේ යන්නේ. කාටවත් මේ රටවල් හදන්න බෑ. පුජ්‍යලයක් හදන්න බෑ, ජාතියක් හදන්න බෑ, ආගමක් හදන්න බෑ, වර්ගයක් හදන්න බෑ, මොකක්වත් මේ ලෝකේ පවත්වන්න බෑ. මේ ඔක්කොම තව උරුදු සිය ගානකින් සුන්නත් දුහිලි බවට පත් වෙලා යනවා. ඉතින් අපරාධ නේද මිනිස්සුන්ගේ මේ තියෙන මෝහාන්ධකාරයේ තියෙන උත්සාහය අපරාධේ. දැන් පින්නතුන් පොඩි කාලේ ඉඳලම සතුටු වෙන්න, ප්‍රබුද්ධ වෙන්න, ධනවත් වෙන්න, ලොකු කෙනෙක් වෙන්න උත්සාහ කළා. නමුත් ලැබුණේ නැහැ. එන්න එන්න දුක වැඩි වුණා, ප්‍රශ්න වැඩි වුණා, ගැටලු වැඩි වුණා. ලෞකික ලෝකෙන් ගියා නම් අතහැරීම තමයි පින්වත්නේ තියෙන එකම විසඳුම. අතහැරීම එකම විසඳුම. අතහැරීම මොනව අතහැරීමද? සම්පත් අතහැරීමවත්, ගෙවල් දොරවල් අතහැරීමවත්, මිල මුදල් අතහැරීමවත් නොවේ. පුජ්‍යලයා හෙවත් මමායනේ, මමත්වය අතහැරීම. එහෙමනම් පින්නතුනේ මේ වස්තු සම්පත්වල පුජ්‍යලයා නැහැ, ගෙවල් දොරවල් වල පුජ්‍යලයා නැහැ, ධන සම්පත්වල පුජ්‍යලයා නැහැ. පින්නතුනේ අපි හිතමුකෝ ඒ සියල්ලම භෞතිකවාදී ක්‍රමයට කාට හරි ලියලා දීලා තමන් නිදහස් වුණා කියලා. එතකොට පුජ්‍යලයා අවසන් නේද? නෑනේ. ඊළඟට බලන්න පින්නතුනේ ඒ දේවල් නෙමෙයි එයා අල්ලගෙන ඉන්නවා. ඇස. ඇස කියලා කිව්වහම ඒකේ රූප, ඒ රූප වේදනාව අල්ලගෙන ඉන්නවා. මම මගේ ආත්මය. ඉතින් කන අල්ලගෙන ඉන්නවා. ශබ්ද, මම මගේ ආත්මය. මේ ආත්ම සංකල්පය අපි හිතන්න පුරුදු වුණේ කවද්ද? මේ ආත්ම සංකල්පය හිතන්න පුරුදු වුණේ මන් දන්නේ මේක බිලියන ට්‍රිලියන වලින් කියනවද කියලා. අන්න ඒ තරම් ඈත අතීතයේ යම් දවසක මේ සතර මහා භූතයන්ගේ ඝෂ්ඨනයක් ඇති වෙන තැන යම් කිසි ජීව ධාරාවක්, ශක්ති ධාරාවක් හටගත්තා. විදුලි බලයක් වගේ. අන්න එතනින් ඇති කරගත්ත තමයි ශක්තිය තමයි මේ වේගයෙන් මේ පස්සපච්චයා වේදනා තණ්හා වැඩ කරන්න පටන් ගත්තා. එන්ජිම ස්ටාර්ට් වුණා. එදා ඉඳලා මේ දක්වා අපි එන්නේ. හොඳයි, පින්නතුන්ට දුකක් නෑ මොකවත්. එහෙමනම් මම බණ කියන්න ඕනද? මම බණ කියන්න ඕනේ නෑ. පින්නතුන්ට අනාගතේ දුක් එන්නෙත් නෑ මොකවත්. එහෙනම් මම සද්ධර්මයේ දේශනා කරන්න ඕනද? ඕනේ නෑ. ඔන්න අනාගත දුක් එනවනම් වර්තමාන දුක් තියෙනවනම් අන්න එතෙන්ටයි මේ ධර්මය. දුක නැත්තම් ඔබට මේ ධර්මය අවශ්‍ය නෑ. මොනම ආගමිකයකටවත් මේක අවශ්‍ය නැහැ. දුක නැත්තම්, දුක තියෙනවා නම් තමයි මේ ධර්මය අවශ්‍ය කරන්නේ. දුක්ඛ නිරෝධ ප්‍රතිපදාය කියලා කියන්නේ ඒකයි. දුක් දුරු කිරීමේ මාර්ගයක් මිසක් එහෙම නැතුව නෑ. එහෙමනම් පින්නතුණුත් හැමතිස්සෙම මට කුතනින්ද දුක දැනෙන්නේ? කේකියා බලබලා බලබලා තමන් මොකද කරන්න ඕන? දුක දුරු කරන්න ඕන. ශරීරයේ කුණුදුහුවිලි තියෙන තැන් බලබලා කුණුදුහුවිලි අපි පිරිසිදු කරගන්නවා. ඇඳුමේ කුණුදුහුවිලි තියෙන තැන් බලබලා ඇඳුම පිරිසිදු කරගන්නවා. මුහුණේ කැලල් කුණුදුහුවිලි තියෙන තැන් බලබලා මුහුණ පිරිසිදු කරගන්නවා. ඒකට ඉතින් අපි ගොඩාක් දේවල් තියන් ඉන්නවා නේද? මොනවද තියෙන්නේ? ඔය සබන් වර්ග නේද, ෂැම්පු වර්ග, නොයෙකුත් දේවල් තියාගෙන, කැඩපතක් තියාගෙන, ඔය පේපර් සර්වියට් තියාගෙන, ලේන්සුවක් තියාගෙන, හැමතිස්සෙම ඕව තමයි ඔක්කොම උපකරණ අපිට තියෙන. ඊට පස්සේ සමහර උදවිය නම් ඉතින් ටිකක් මේ පිරිසුදුත් වෙලා තා පොඩ්ඩක් සුවඳත් ගහන්න කියලා කොහෙන් හරි මොකක් හරි සෙන්ටේකුත් ගහලා මේ කය පිරිසුදු කරා, සුවඳවත් කරා. ඉතින් ඒ වගේ මනසත් එහෙමයි. මනසේ දුක තියෙන්නේ ඇයි? මේ දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමාගේම වැරැද්දක්, තමන්ගේම වැරදි චින්තන හැසිරවීමක් කිව්වොත් හරි පේනවා. තමන්ගේ දුකට හේතුව තමන්ගේම චිත්තය වැරදි හැසිරීමකට තමන්පත් කරගෙන තියෙනවා. වැරදි හසුරුවීමක් කරනවා. ඒකයි දුක. එහෙමනම් මේ හරි හැසිරවීමක් සඳහා ඉගැන්වීමක් තමයි කරන්නේ. දැන් ඩ්‍රයිවින් උගන්නන්න තියෙන වෙනම ලර්නර්ස් ආයතන තියෙනවා. ඒ වගේම වෘත්තීය ශේත්‍ර උගන්නන්න ඒ ආයතන තියෙනවා. ඒ වෘත්තීයමේ ශේත්‍රයේ කාර්යවේ සිද්ධ කරන්න. කවුරුත් මේ ජීවිතය පදවන්න, ජීවිතය තේරුම් ගන්න, සසර කළමනාකරණය කරන්න උගන්වන්නේ නෑ පින්වත්නි. මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනේ මෙන්න මේ ජීවිතය හඳුන ගන්නටමයි. ජීවිතේ හඳුන ගන්නටමයි අපි මනුස්සයෙක් වෙලා ඉපදුනේ. ඔය ඇත්තු හරි ලොකු අය තමයි. වෛද්‍යවරු කියන්නේ හරි ලොකු අය. නීතිඥයෝ කියන්නේ හරි ලොකු අය. දේශපාලකයෝ කියන්නේ හරි ලොකු අය. හාමුදුරුවරු කියන්නේ හරි ලොකු අය. කූඹින්ගේ ලෝකෙත් අර කූඹි වෙන් කරගන්න ඕනේ. ඔයා රජා, මම රැජින, මෙයා මේවා. මීමැස්සන්ගේ ලෝකෙත් තියෙනවා නේද? ඒගොල්ලගේ වැඩකාරකා කට්ටිය ඉන්නවා, රජ්ජුරුවරු ඉන්නවා, දෙවෙනි පන්ති අය ඉන්නවා, තුන්වෙනි පන්ති අය මීමැස්සු මීමැසි පාලනය කරන අය දන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ මහා පෘථුවිය මේ ස්වභාව ධර්මය බලනවා ඇති පොඩි මීමැසි පොදියක් වගේ මේ සත්‍යයා ගැන. ඉතින් ඒ සත්තුන්ට ඒක හරි ලොකු රජකමක් තමයි. ඒ වැඩකාර මීමැස්සු ගිහිල්ලා මේ පැණි අරන් ආවේ නැති වුණොත් පා සමහරලාට ගහලා පන්නනොත් ඇති. ඒ ලෝකෙ හැටි. ඒ වගේ අර උසස් තලයක ඉඳලා බැලුවාම මේ ලොකුයි කියලා හිතාගෙන කරන වැඩ පේන වෙනතුනේ පොඩි සෙල්ලම් කඩේක සෙල්ලම් මඩුවක පුංචි ළමයි කරන පොඩි සෙල්ලමක් කියලා. ඇත්ත දැකලා තියෙනවනේ නේද පුංචි ළමයි? දැන් නම් මන් දන්නේ එහෙම කරනවද කියලා. ඉස්සර ඉඩකඩ ගෙවල් දොරවල් වල තියෙනවා. ඉතින් පුංචි ළමයි ওই ගහක් යට හරි කොයි බහරි Tamanට සෙල්ලම් කඩේ මෙහි දා ගන්නවා. ඉතින් එක එක්කෙනාව ගුරුතුමියට අඳිනවා, ගම්මුලා දෑනිට අඳිනවා, හාමුදුරුවරුන්ට ඇඳ ගන්නවා, කඩේ මුදලාලි කෙනෙක් ඉන්නවා, ඒකට බඩු වේරන යනවා, හරි සෙල්ලම් කරනවා. එක එක චරිත හදාගෙන අපි එහෙම පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් ඒකම තමයි ඔය කරන්නේ දැනටත් පොඩ්ඩක් ලොකු ලොකු වෙලා. ඉතින් අන්න ඒ හා සමානවම අර ලොකු කෙනෙකුට පොඩි එවුන්ගේ ඒ සෙල්ලම පේනවනේ. ඒ සෙල්ලම් කඩ ටික පොඩ්ඩක් ලොකු වෙලා තියෙනවා එච්චරයි. ඒ සෙල්ලම් කඩේමයි පින්වත් මේ. ඉතින් ඉහළින් නම් බලාගෙන හිටියා මේ පුංචි බබාලා සෙල්ලම් කරනවා. මම දොස්තර කියලා හැමදාම උදේ පාන්දර දුවනවා. මොළොය කියලා දුවනවා. මම ගොවියෙක් කියලා දුවනවා. මම රස්සා කරන හවල් නිලේ කියලා දරනවා. ඉතින් අපි ඒව කරන්න ඕන තමයි. නමුත් අපේ දර්ශනය ඒවා තුළ මම මගේ ආත්මය කොට කිඳා බහින්න නැතුව ඊට වඩා දහස් ගුණයකින් අපි ඉහළ ඉඳන් බැලුවාම අපිට තේරෙනවා අපි හරියම පුංචි තැනක ඉන්නේ, මේ පුංචිම දෙයක් ලොකු කරගෙන ඉන්නේ කියලා. පුංචිම දෙයක් ලොකු කරගෙන ඉන්නේ. තේරෙනා නේද? කොහොමද මේ ලෝකෙට සාපේක්ෂව ඉතින් තමන් හිතනවා තමන් ලොකුයි කියලා එච්චරයි. ලෝකෙට සාපේක්ෂව තමන් ලොකුයි කියලා හිතනවා. මේක නැති කරගන්න ඕන පින්වත්. මේක නැති කරගන්න ඕන. ඒකට තමයි මාන්නේ කියලා කියන්නේ. එක එක මාන්නෙන් තමන් ගැන හිතාගෙන ඉන්නවා. තමන් ලොකුයි, තමන් වැදගත් කෙනෙක්, තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක්, තමන් අග්‍ර කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක එක්කෙනා තමන්ට දැනෙච්ච ප්‍රමාණය. මේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක් අදිමානයෙන් පෙළෙනවා. ආයි වෙලාවක හීනමානයෙන් පෙළෙනවා. තේරෙනා නේද? වෙලාවකට අදිමානයෙන් පෙළෙන හිතම තව වෙලාවකට හීනමානයෙන් පෙළෙනවා. ඇයි මේ දෙකම පෙළෙන්නේ? පුජ්‍යලයා රඳවාගෙන ඉන්න නිසා, පුජ්‍යලත්වයේ තියෙන නිසා. ඔබව රිදවනවට ඔබ ආස නැහැ. ඔබ කැමති සනහනවට, කනට මිහිරි වචන ලැබෙනවට, මිහිරි ස්වර ලැබෙනවට, ඇසට මිහිරි රූප දකින්න ලැබෙනවනම්, නාසයට මිහිරි සුවඳ දකින්න ලැබෙනවනම්, එහෙම නෙමේ බුදුවරු අපිට පෙන්වුවේ සමසිතින් ලෝකේ බාර ගන්න. සමසිතින් ලෝකේ බාර ගන්න මොකද්ද? අපිට හැකියාව තියෙන්න ඕන ලස්සන දිහා වගේම අවලස්සන එක දිහාත් බලන්න. මිහිරි දේ දිහා වගේම අමිහිරි දේ දිහාත් බලන්න. ආත්මార్థකාමීව පමණක් නොවේ පරාර්ථකාමීව බලන්න. පුජ්‍යලෙක් හැටියටම නෙමෙයි, සාධාරණ පුජ්‍යලත්වයට නොවැටි පුජ්‍යලෙක් නොවි බලන්න. ඔබ ටික වෙලාවක් පුජ්‍යලෙක් නොවි හුස්ම ගන්න, පුජ්‍යලෙක් නොවි ජීවත් වෙන්න, මොනතරම් සුන්දරද ලස්සනද කියලා බලන්න. පුජ්‍යලෙක් නොවි හුස්ම ගන්න, පුජ්‍යලෙක් නොවි හුස්ම පහළ හෙලන්න. තමා තුළ පුජ්‍යලයෙක් ඉන්නවද නැද්ද කියලා තමන් දැනගන්නේ කොහොමද? තමන්ගේ හිත වේදනාවෙන් පිච්චෙනවා, ගිනි ගන්නවා පින්නතුනි පුජ්‍යලයෙක් ඉන්න අයට. හැමෝම නෙමෙයි, අපි දන්නවා සමහර උදවිය මේ අපේ ගෝලයෝ එහෙමත් ගිල්ල මොනවහරි ඉතින් දේශනාවක් කරනකොට එයාට ඔන්න ඇහැට කඳුලක් ආව, චුට්ටක් වෙවුලල ගියා, කරකැවිල්ලක් ආවා. එතකොට කියනවා එයා ධර්මයේ දැක්කා කියලා. දැන් මේ වුණත් කවුරු හරි වෙවුලල ගියොත් එයා ධර්මයේ දැක්කා කියලා කියනවා. එහෙම කියන්න එපා පින්වත් නේ. ඒක යම් ආකාරයක ඒ වෙනස් වීමක ඇති වෙන්න ගිහිල්ලා ඒ වෙනස් වීම පරිපූර්ණ කරගන්න අයත් ඉන්නවා, ආයි අනිත් පැත්තට වැටෙන අයත් ඉන්නවා. තේරුණානේ? දැන් ශ්‍රීපාද නගින්න ගිහිල්ලා බා සමහර අය මුලදිම වැඩේ අත්හරිනවා, සමහර අය මගට ගිහිල්ලා අත්හැරලා යනවා මහගිරි දඹේ නගින්න බැරුව. එතකොට අපි හිතන්නේ මේ එන්ට්‍රස් එකෙන් ඇතුල් වෙච්ච ගමන් අපි හිතනවා එයාම මේ ශ්‍රීපාද ගියා කියලා. එහෙම හිතන්න එපා. ඒක නිසා මේ සමහර ගොඩාක් දෙනෙක් මට පේනවා ඒ ඇත්තු ළඟ දහම ඇතුලේ පරිපූර්ණ කරගෙන නැහැ. නමුත් දහම දැක්කයි කියලා යම්කිසි රැවටීමක මුලාවක ඉන්නවා කියලා පේනවා සමහර උදවිය. ඒ කියන්නේ හරෙන් සම්මාන දෙනවනේ ටක් ගාලා. තමා තුලින්නේ තමන් සම්මාන ගන්න ඕන. තමා තුල සක්කාය දිට්ඨිය නැහැ, තමා තුල විචිකිච්ඡාව නැහැ, තමා තුල සීලබ්බත පරාමාස නැහැ. ආදී වශයෙන් මාග තමා තුල ද්වේෂය, වෛරය, කුවකකම, ලෝභකම, කේලම් කියන එක ඒවනේ, කොටවන එක නැහැ, ඉරිසියාව නැහැ කියලා තමන්නේ දැනගන්න ඕන. දැන් අපිට කියන්න පුළුවන් මෙයා බල්ල මෙයාට ඉරිසියාව නැහැ, කේලම් කියන එක නැහැ, කොටවන එක නැහැ කියලා අපිට කියන්න පුළුවන්. තමන්නේ දැනගන්න ඕන. එතකොට පින්නතුනි කෙලෙස් සංසිඳලා තියෙනවා නම් විතරයි එයා නිමිච්ච කෙනෙක් කියන්න පුළුවන්. ගිනි ගන්න තැනකට නිවුණ තැනක් කියලා කියන්න බෑනේ. සමහර තැන්වල අය ඉතින් අර ගොඩාක් තිබිලා ටිකක් නිවුණාම තැන් තැන්වල දුම් මතු වෙනවා තාම. එතකොට කියනවා නිවුණා කියලා. ඔය තිබුණ හැටියට නිවිලානේ. තිබුණු හැටියට නෙවෙයි මදි, තව තැන්වල දුම් මතු වෙනවා නම් ඒ තැනුත් නිවා ගන්න ඕනනේ. ඒ තැනුත් නිවා ගන්න ඕන. මේ සමහර මිනිස්සු හිත නිවා ගන්න කැමති, හිතේ සිසිලසට කැමති. සමහර මිනිස්සු හිත ගිනි තියා ගන්න කැමති. දැන් සමහර අයගෙන් අහුවම ද්වේෂ ගින්න කියලා. සමහර අයට ද්වේෂය හරි කූල් එකක්. මිනිස්සු කොටවන එක, කේලම් කියන එක, ගුණ මකන එක හරීම සැපයක් වෙන්න තුනේ මේ අධර්මවාදී පුජ්‍යලයට. ඒක මහා භයානක තත්ත්වයක්. රාග ගින්න එක ගින්නක් වෙනවත් නේ. ද්වේෂ ගින්න ගින්නක් ඒක. මෝහ ගින්න. ඉතින් අපි ගිනි නිවා ගන්න බලන්න ඕන පෙන්වත් නෑ හැම මොහොතකම. ඒ ගිනි තීද්දි කොහොමද සම්පූර්ණ නිවුණු කෙනෙක් කියලා කිය හිතන්නේ? එකිනෙකා පරයා යන ගති එහෙම නැහැ පින්වතුනි. දර්ශනය අවබෝධ වුණොත් මරයට වඩා මල් ලොකු වෙන්න ඕන. මාව පරද්දල යා යාවේ, යා පරද්දලා මට යන්න ඕන. එහෙම එන්නේ නැහැ පින්වතුනි කවදා. මොකද පුජ්‍යලයෙන් නැති තැනින් තරංගය අවසන් වෙනවා. තරංගයක් නැති සාන්ත ජීවිතයක් ඇති වෙනවා. තමන්ගේ වැඩ ටික තමන් කරගෙන පාඩු ජීවත් වෙනවා. තරගය නිසානේ දැවීම. ලැබෙන දේ ලැබෙද්දාවි, නොලැබෙන දේ නොලැබෙද්දාවි. නොලැබෙන දේ ලබා දෙන්නත් බෑ, ලැබෙන දේ කාටවත් වළක්වන්නත් බෑ කියලා හිතාගෙන තමන්ගේ පාඩුවේ තමයි යන්න. තමන්ට සුදුසුම තැන මේ ස්වභාව ධර්මය තීරණය කළයි. තේරුණාද? ඒ ලැබෙන තැන තමන්ට සුදුසුම තැනේ කියලා හිතන්න.
ඇයි හිතන්න බෑ එහෙම කියන්නේ? ඇයි හාමුදුරුවෝ එහෙම හිතන්න කියන්නේ? ඒක තමයි තමන්ට සුදුසු තැන. බය වෙන්න එපා, තමන් ඊට වඩා ඉහළට යන්න සුදුසු නම් ඒක වෙලාවට සැකසේ. තේරුණා නේද? තමන්ට සුදුසු නම් වෙලාවට සැකසේ. ඒක තමයි මගේ අදහස. දැන් මම ගියා ලෝක පූජිත දලයි ලාමා හාමුදුරුවෝ බලන්න. අපි යනකොට තව විනාඩි 15ක් විතර පරක්කුත් වෙලා දේශනේ පටන් අරගෙන මම අදිස්ථාන කරලා ගියා මම සුදුසු තැනක වාඩි කරවයි. සුදුසු තැනක මාවතියයි. ඒක පොඩි බෝක්කුවක් උඩ වෙන්න පුළුවන්, පේමන්ට් එකක් උඩ වෙන්න පුළුවන්, කොටයක් උඩ වෙන්න පුළුවන්. දැන් මොකද ඇතුලේ ශාලාවල මිනිස්සු පිටිලා එළියේ දැන් ඉන්නේ කට්ටිය ඔක්කොම වික්ෂුන් හන්දේල පවා. සුදුසු තැනක වාඩි කරලා එච්චරයි. ඉතින් ඒක මම මේ කාගෙන පෙරලගෙන ජනතා වාසයෙන් ගිහිල්ලා ඉස්සරහ පුටුවක් වාගෙන යන්නේ එහෙම බෑ. එනිසා ඉස්සරහින්ම ඒ ඕඩර් එකක් ඇවිල්ලා කොහොම හරි අපි වික්ෂුන් වහන්සේලා එක්කගෙන ගිහිල්ලා ඊළඟම උන්වහන්සේ ඒ ධර්මාසනේ ළඟම වාඩි වෙන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ කියන්නේ විශ්වය තුළින් තීරණය කරගත්තා මේ මෙදෙන්ට ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. මෙයාම මේ කොටයක් උඩ අර කැලයක් උඩ ආවල් තැනක ඒ තැනක මුල්ලක තියලා වාඩි කරන්න සුදුසු නෑ. මෙයා එන්න ඕනේ මේ සීට් එකට කියලා ඒක තීරණය කරනවා සෝභා ධර්මයෙන්. තේරුණා නේද? ඒ තත්ත්වෙට එන්න ඕන කියලා ඒක තීරණය කරනවා. දැන් ඔබ ආවත් එච්චරයි. ඔබ මේ කලබල වෙන්න එපා. හාමුදුරුවන්ගෙන් තැන ගන්න. හාමුදුරුවන්ගෙන් තැන ලැබෙන්න ඕන කෙනාට ලැබෙනවා ඉබේම. කිසි වෙලාවක එක ගන්න, තැන ගන්න, ලොකු වෙන්න, පොඩි වෙන්න, පොඩි වෙන්න යන්නත් එපා. ආමුදුරු මෙහෙම කරොත් මෙහෙම හිතයි, මම මෙහෙම ඉන්න ඕන. අරම කරොත් අරම හිතයි මෙහෙම ඉන්න ඕන. එහෙම හදන්න යන්නත් එපා. ඒකත් වැරදි. ලොකු වෙන්න එපයි කිව්වම පොඩි වෙන්න හදන හැමතිස්සෙම. ඒ කියන්නේ මේ ඇවිල්ලා පත්‍ර පොලේ ළඟ අයිනක වාඩි වෙනව මොකටද? නිහතමානීකම් වෙන්න. එහෙම කරොත් එහෙම මම දන්නවා මේ යකරඟ පානවා මේ කියලා. හැම විටම ස්වභාවිකව සිටින්න. හැම විටම ස්වභාවිකව සිටින්න. තරහ ගන්න නැති කෙනෙක් වෙලා ඉන්නත් එපා. හැම තිස්සේම තරහින් මරහින් ඉන්නත් හදන්නත් එපා. ඇයි එහෙම කියන්නේ? එවිට ඔබගේ ස්වභාවිකත්වය නැති වෙනවා. බොරුවට කරුණාව ඇති කරගත්තා ඉන්නව නේද? කවදාවත් තරහ ගස්සන්න බෑ ඒගොල්ලෝ. මොකද හේතුව? ඒගොල්ලන්ගේ තියෙන්නේ කරුණාවන්ත රඟපෑමක්. ඒ නිසා තරහ ගස්සන්න බෑ. ඒක හරියට අර බොරුවට නිදාගත්ත මිනිහ අවදි කරන්න බෑ කියන වගේ වචනයක් තමයි ඒක. ඇත්තට නිදාගත්ත කෙනා අවදි කරන්න පුළුවන්, බොරුවට නිදාගත්ත අවදි කරන්න බෑ කවදාවත්. ඌ හොඳටම නීති ගොරෝගොර. ලස්සන වචනයක් නේද ඒක? ඉතින් පින්නත් නේ එහෙම චරිත මවාපාන්න ඕනේ. ඉන්න ඒ විදිහටයි අපි සබාධහමට ලං වෙන්නේ. නිර්වාණ ධාතුවට ලං වෙන්නේ එවිටයි. මේ නිර්වාණ ධාතුව කිව්වහම මේ අභූත අදහසක් තියාගන්න එපා. ඒක අතරේ මේ උපත නැති වෙනවා, අරක මේක මේක කියලා මොකද්ද සංකල්පයක් තියෙනවා හිතාගන්න බැරි. මිනිස්සු කෙලෙස් අඳුනන්නේ. දැන් නිවන් දැක්කම කෙලෙස් නැහැ, මුකුවත්ම කෙලෙස් නැහැ කියලා හිතන් ඉන්නවා. එතකොට කෙලෙස් නැහැ කියන එක කොහොමද අඳුනගන්නේ පුතඥයා? පුතඥයා කෙලෙස් නැහැ කියලා අඳුනගන්නේ මේ අපි වගේ නිකන් හසට කෑම කන්න මේ ආස නැහැ. ඊළඟට මේ ස්ත්‍රී පුරුෂයන්ට කැමති නැහැ. වස්තු සම්පත් මිල මුදල් වලට සල්ලි එහෙම අල්ලන්නේ නැහැ. කටරඬුවෙන් අල්ලන්නේ. ඒ එතකොට කෙලස් නැද්ද ඒගොල්ලෝ? එතකොට කෙලස් නැද්ද? එහෙම හොයන්න බෑ. ඒව මහ මෝඩ වැඩ පිළවත් නේ. ඒව හොයන්න බෑ. එහෙම හොයන්න බෑ. එහෙනම් මෙයා බය තියනවද කියලා බලන්න පොඩ්ඩක් රචින්න කරලා කුඹරොල්ල දාන්න ඕනේ. මේ ශරීරය වැඩ කරන එක විදියක් තියෙනවා බෙන්තුනි. දවසක් මට මහත්මයෙක් මේ ගිහි මහත්මයෙක් හරි අපූර්ව උදාහරණයක් දෙනවා. ගොඩාක් ඈත කාලෙකදී මීට අවුරුදු 20කට විතර කලින් නිදිකුම්භ ගහක්. නිදිකුම්භ ගස් දැකලා තියෙනවා බෙන්තුන්ටත් ඒ අත්දැකීම ලබන්න පුළුවන්. පොඩ්ඩක් කකුල හරි ඇඟිල්ලක් හරි එහෙම තියලා තිබ්බහම නිදිකුම්භ අත්ත නේද ඒ කොලේ ඇකිලෙනවා. දැන් මේකේ ඉන්නවද මේ සත්වේ පූජ්‍යලේ කාත්මයා? නෑ නේ. ඒ නිදිකුම්භ ගහ ක්‍රියාවලිය. එතකොට අන්න ඒ වගේ යම් කිසි ක්‍රියාපද්ධතියක් තියෙනවා මේ ශරීරය තුළ. ඉතින් අර ඒක නිසා තමයි අර සුනක වැද්දා උසිගැන්නුවාම රහතන් වහන්සේ අර ගිහිල්ලා ගහකට නැග්ගේ ඒකයි. අද කාලේ නම් අනේ අරු රහත් කියලා මේ පළාතේ හිටිය අර බල්ලෝ එනකොට දුවලා ගිහිල්ලා අර යකා ගහේ නැගලා අරු රහත්ද කියලා කියනවද නැද්ද? අනිවාර්යෙන් කියන ඕකට මේ ගමම රැවටිලා හිටියනේ රහත් කියලා. හොඳ වැඩේ අර නියම පාඩම ඉගැන්නේ සුනක වැද්දා කියලා ඒ මිනිස්සයර ඒ රහතන් වහන්සේට මං හිතන්නේ හිනාවේ ගොඩාක් අය. හැබැයි අපේ මිනිස්සු මේ රියල් බුද්දිස්ලා හිතන විදිය මම මේ කියන්නේ නිකම්වත් උන්වහන්සේට දුව ගන්න බැරුව වැටිලා හරි අර බල්ලු ටික ඔක්කොම කාලා මලහනක් ගමේ ප්‍රචාරයක් යනවා. උන්වහන්සේ පස්සේ මේ බල්ලු එලෙව්වා. අඩියක්වත් හෙල්ලෙන්නේ නැතුව හිටියා. ඇට කටු වලට යනකම් කනකම් උන්වහන්සේ අත් දෙක මෙහෙම කරගෙන හිටියා. ඇට කටුත් කඩාගෙන කෑවා. ඒත් මෙහෙම හිටියා කිව්වනම් අනේ ධාතු ගෙනල්ලා වදිනවා. මෙන්න ආතන් වහන්සේ කෙනෙක් ඇට කටු කඩාගෙන කනකම් හිටියා. නොදකින් මේ බෞද්ධයෝ. අද බුදුහාමුදුරු හිටියනම් අපේ මෝඩ බෞද්ධයෝ අර අර 2.50 බෞද්ධයෝ හිතන්නේ අපිට පේන්න උන්වහන්සේ යන්න ඕන පින්ඩ පාතේ වැඩලා සරප්පු නැතුව. උන්වහන්සේ අපි දොරවල් අරිනකොට ගේට්ටු අරිනකොට අපේ ගේට්ටුව ඉස්සරහා ඉන්න ඕන පාත්‍රෙත් අල්ලගෙන අපි ඉදී අප දෙක අර කුණු වෙච් එක පිළුම් වෙච් එක කන්න. මන් දන්නේ මම හිතන්නේ උන්වහන්සේ එහෙම ගෙවල් ගන්න පිණ්ඩපාතේ වැඩි යුතු නෑ. මේ යුගයේ හැටියට උන්වහන්සේ වැඩිය යුත්තේ වැඩි නොදින වාහනයක. උන්වහන්සේට විශේෂකාර බලකායක ආරක්ෂාවක් තියෙන්න ඕනේ. උන්වහන්සේ සුවපහසුවෙන් වැඩිය ආරක්ෂිතව සිටිය යුතුයි කියන එකයි මන් දන්නේ මට හිතෙන්නේ. මං කැමති වෙන්නේ බුදුහාමුදුරු මේ කාලේ හැටියට ආරක්ෂාවක් නැතුව හිටියොත් එහෙම. මොකක් හරි එකෙක් කැයිලා මේ ගල්ගෙඩියකින්වත් ගහලා යයි නේද? ඒ නිසා මේ මේ මිනිස්සු රහතන් වහන්සේලා මයින්න තැන කෙලෙස් නැති එක හොයන තැන මහා අන්ධ තැනක තියෙන ඇත්ත වශයෙන්ම බෞද්ධය අමු මෝඩයෙක් කියලා කිව්වට කමක් නැහැ. එහෙම කියන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට තරහ යනවා. ඒ නිසා මේ මාරු ප්‍රඥාවන්තයි කියලා කියන්න ඕන. ඒගොල්ලෝ සන්තෝෂ හිතෙනවනේ ඒගොල්ලන්ට. හරීම ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨ උදවිය උගත් අය බුද්ධිමත් අය කියලා තමයි කියන්නේ. හිතන්න ඔබේ චින්තනය
මොනතරම් අඩු රේඛාවකද ගමන් කරන්නේ, අඩු පරාසයකද ගමන් කරන්නේ කියලා මොහොතක් සිතා බලන්න. මොහොතක් සිතා බලන්න. කොච්චර පල්ලෙහාද තියෙන ඔබේ චින්තනය? දැන් මෙතන ඉන්න පින්නතුන් මට පේනවා මාහරි උගතා මාහරි ජගතා කියලා හිතාගෙන හොඳට නිවන හොයන්න මේ සර්ච් එකක් දානවා, පරීක්ෂණයක් කරගෙන යනවා. මොකෙන්ද මේ කරන්නේ? ඔව්, මගේ මොළේට සෑහෙන්න දෙයක් කළ හැකි. ඒක තමයි මාහරි උගතා. ඔව්, මගේ වීරියට සෑහෙන්න දෙයක් කළ හැකි. මං හරි ජගතා කියලා හිතලා හොඳට හොයන දත් මිටි කාගෙන හොයන හොයන හහු වෙන්නේ. පෙනුතුන් තරහෙන්න එපා. ඒ තමයි මමත්තේ හැටි. මමත් එතන හිටියා. මම නොහිටපු තැනක් නෙමෙයි. එතන මමත් හිටියා. මාහරි උගත මාහරි ජගත කියලා හිතන් දක්මිටි කාගෙන හොයනවා. අහු වෙන්නේ. තේනනේ? බලනකොට මේ හොයන්නෙම තමන්ගේම ඉරිසියා, මාන, ක්‍රෝධ, තණ්හා, දිට්ටි ඔක්කොම ටිකෙන් තමයි මේ නිවන හොයන්නේ. හරියට නිකන් වලංගු නැති මුදලක් අරගෙන ගිහිල්ලා මේ යම්කිසි භාණ්ඩයක් ගන්න උත්සාහ කරනවා වගේ දෙයක්. ලංකාවේ තියෙනනේ සමහර රටවල් වල මුදල් ලංකාවේ වලංගු නැහැනේ. කිසිම බැංකුවක් ගන්නෙත් නැහැ, මොකවත් නැහැ. ඉතින් අපි එකෙන් ගිහිල්ලා භාණ්ඩ ගන්න හැදුවට කිසිම කරේකින් භාණ්ඩයක් ගන්න බෑ. සමහර රටවල් වලට රුපියල් වලංගු නැහැ. ඒ නිසා අපි ඒකේ රුපියල් අරගෙන ගිහිල්ලා රුපීස් කියලා දුන්නොත් එමේ මිනිස්සු ඒක විසි කරලා දානවා. මේ මොකද්ද කියලා ඉවර වෙලා. ඉතින් ඒ වගේ වලංගු නැති දේවල් අරගෙන ගිහිල්ලා නිවන හොයන්න බෑ, නිවන ගන්න බෑ. මොනවද වලංගු නැත්තේ? වලංගු නැත්තේ ඔබේ බුද්ධිය. නිවනට වලංගු නැහැ ඔබේ බුද්ධිය. මොනවද ඔබේ බුද්ධිය තියෙන්නේ? ඔබේ බුද්ධිය තියෙන්නේ ඇලීම් ගැටීම් සමුදායක්, ලෝභ දේශ මොහ සමුදායක්, තණ්හා මාන දිට්ඨි සමුදායක් තියෙන්නේ. ඉතින් ඕක වලංගු නෑ නිවනට. අපි හිතමුකෝ තණ්හාවෙන් අපි මේ ලෝකේ තියෙන දෙයක් අල්ලගන්නවා කියලා, අල්ලගත්ත කියලා. ඒත් ඒක සදාකාලික අල්ලගන්න බෑ නෙමෙයි නේද? දැන් අල්ලගන්න පුළුවන් දෙයක් අල්ලගත්තත් ඒක හැම කල්හිම අල්ලන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වාමීක අල්ලගත්තත්, භාර්යාවක් අල්ලගත්තත්, ඉඩමක් අඩමක් අල්ලගත්තත්, දෙයක් අල්ලගත්තත් ඒක සදාකාලික අල්ලන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවුරුදු 2යි 3යි 10යි 15යි 20යි 30යි 50යි 60යි 100යි උපරිමයි ඉවරයි. තමන් ළඟ විශාල මෝඩකමක්, විශාල අපි කියමු ගොංකමක් කියලා. ඒකට කමන්නේ ඉතින් අර තරහ යන්නේ නැති විදිහට සාන්ත විදිහට කියන්නකෝ. ගොංකමක් තියෙනවා, ඒක හොයා ගන්න ඕන. තමන් ඇත්ත වශයෙන්ම ගොනික් කියලා තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරන තමන්ගේ මෝඩකම, තමන්ගේ ගොංකම තමන් හැමතිස්සෙම දකිනවා නම් එයා තමයි බුද්ධිමතා, එයා තමයි ඥානවන්තයා. එයා පණ්ඩිතෙක්, පණ්ඩිතෙක් වීමට සුදුස්සෙක් කියන මේ කාරණා දෙකටම වැටෙනවා. හැබැයි තමන් ගොනෙක් කියලා හිතන්නේ නැත්නම්, තමන් මෝඩෙක් කියලා හිතන්නේ නැත්නම්, තමන් නූගත් කෙනෙක් කියලා තමන් හිතන්නේ නැත්නම් එයා තමයි මෝඩයා. එයා පණ්ඩිතෙක් වීමට සුදුස්සෙක්වත් නෙමෙයි.
මං ඔක්කොම දන්නවා කියලා හිතනවා නම් යම්කිසි කෙනෙක්, එයා තමයි පල් මෝඩයා. මේ සමහර වචන සමහර අය පාවිච්චි කරාම මං කෙරෙහි නරකට බලනවා. මුදුරු ඇයි ඒ වගේ වචන පාවිච්චි කරන්නේ? වචන තියෙන්නේ ඔක්කොම පාවිච්චි කරන්න තමයි. අර බොරුවට මවාගත්ත සම්භාවනීය වචන ටිකක් මට මෙතන ඉඳන් කතා කරන්න උඹනවන්නේ. මේ හැම වචනේම තියෙන සමාජයේ විසින් පරිහරණය කරන වචන නම් මේ පැවැත්ම නතර කිරීම සඳහා මේ හැම වචනයකම තියෙන ගුණාත්මක භාවය ඔබට පෙන්වා දිය යුතුයි. ඉතින් මං ළඟ හොඳ වචනක් නැහැ, නරක වචනක් නැහැ. ඒ ඕනම වචනයකට ගරුත්වය දෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන් ඔබේ ආකල්පය අනුව. ඒව මහා මෝඩ මිනිස්සු ලෝකේ දාගත්ත දේවල්නේ නේද? දැන් ගරු නාමයක් කියලා මොකක් හරි එකක් හම්බුනාම ඒක නමට ඉස්සරහින් කියන්න ඕන. ඔය සර් කියන ගරු නාමය හම්බුනාම ඌට සර් කියන්න ඕන හැමදෙයක්ම. ඈ හැමදෙයක්ම සර් කියන්නේ. ඉතින් නිකනෝ සර් කියන්නේ මේ ඉස්කෝලේ උගන්වන කෙනාට සර් ආචාර්ය නාමයක් හම්බුනහම මේ දහම් පාසල් ආචාර්යයක් දන්නෙත් නැහැ, ආචාර්ය උපාධියක් දන්නෙත් නැහැ. ඉතින් ආචාර්ය කියන්න ඕන ඉස්සරහට. ඉතින් අර ඒ වගේ මහා මේ මෝඩකම් තියෙනවා මිනිස්සු බෙදාවෙන් කරගත්ත මේවා ගුණාත්මක වචන, මේවා අගුණාත්මක වචන කියලා. එහෙම එකක් නැහැ. මේ හැම එකම තියෙන දොනියක්. ඒ දොනියට දෙන ආකල්පය තමයි වැදගත් වෙන්නේ. තේරෙනනේ? දැන් අපි මිනිස්සුන්ට හරියට තරහ යනවා, ගේන්දි ගන්නවා, හරක ගෙවුවාම. දැන් මේක ළමෙක් මට ඉස්කෝලේදී තමයි මේ සිද්ධිය වුණේ. ඔන්නෝම මොකක් හරි නරක වචනයක් කියලා බැන්නා. මම පොඩි එකා නිසා මට ඒක තේරෙන්නේ නැහැ, ඒකේ තියෙන බරපතලකම. දැන් අපිත් ඉන්නවනේ නේද, ඔය සමහර ළමයි ඉන්නවා. අර මේ ආමුතු ඩබල් මීනින් වචන හරි මේ කිව්වම දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඉතින් හිනා වෙලා ඉන්නවා. මොකද්ද කිව්වේ කියලා. එතකොට ළමෙක් දවසක් ළමෙක් මගේ යාළුවෙක් එක්කදී තව එක්කෙනෙක් මට වැරදි වචනයකින් බැන්නා. බැන්නාම මම ඉතින් හිනා වෙලා යනවා. මගේ ළඟ ඉන්න යාළුවා අහනවා, "අර කේන් තියන්නේ නැද්ද?" මම කිව්වනේ, "අරේ අර කියලා කියපෙකට." මම කිව්වනේ, "මොකද්ද යයි කිව්වේ?" "ඉන්න අපුරු වචනයක් කිව්වේ. ඒකට එයා ඒකට ඔයා කීති ගන්න ඕන." කිව්වා. එදා තමයි දැනගත්තේ උන අපුරු වචනයක් කියන්නේ ඒකට මම කීති ගන්න ඕන කියලා. දැක නේද? එයා මට ඒ වචනය කෙරෙහි දක්වන ප්‍රතික්‍රියාවලිය ඉගැන්වුවා, ඒ වචනේ අර්ථය ඉගැන්වුවා. ඊට පස්සේ තමයි ඒ වචනේ කියනකොට මම කේන්ති ගන්න ඉගෙන ගත්තේ. නැත්තම් මම දැනගෙන හිටියේ. ඉතින් පින්වත්නි, මේ වචනවලට රූකඩ වෙන්න එපා. තේරුණා නේද? මේ ලෝකෙ කුණුහරුප කියලා જાතියකුත් නැහැ, හොඳ වචන කියලා જાතියකුත් නැහැ. මේ ඔක්කොම තියෙන්නේ මේ දිව උඩු තල්ලේ යටි තල්ලේ හැපිලා හටගන්න දොනියක්. දැන් මට මේ කතා කරද්දී එක එක තැන්වල දිව හැපෙනව තේරෙනවා. මේ හැපෙනවා ගිහිල්ලා උඩ පාල්ලෙහා. තල්ලේ හැපෙනවා, දත්වල ඉසල දන්තජ අකුරු එන්න දත්වල හැපෙනවා. ඈ ඈ තලෙන් තාලුජේ හැපෙනවා නේද? ඉතින් ඒ එක එක දනි පහල වෙනවා, ශබ්ද පහල වෙනවා. මේ ශබ්ද වලට ඔයත්වත් ඉතින් අර්ථ දෙදි ඉන්නවා. ඊට පස්සේ ඔයත් කියනවා ආමුදුරු බණක් කිව්වා කියලා. මන් නිකන් උඩු තල්ලයි අඩ තල්ලේ දිව හැප්පුවා විතරයි. මම මොකුත් කියලා දේශනා කළා නෑ. ඈත් ඉතින් උඩු තල්ලේ යටි තල්ලේ දිව හැපෙනවා. ඒක ඉතින් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා හොඳ බණක් කිව්වා, නරක බණක් කිව්වා කියලා කියනවා වෙන්න පුළුවන්. මංගරේ උඩු තල්ලේ යටි තල්ලේ දිව හැප්පුවා විතරයි. වචන ගන්න ඕන නම් මම වගේ කෙනෙක් ළඟට එන්න එපා. වචන ගන්න ඕන නම් යන්න ඔය උගතෙක් ළඟට. උගතෙක්ට පුළුවන් ලෝකෙම තියෙන පොත් ටික බලලා ඒ පොත්වල තියෙන කේලම් ටික ඔක්කොම කියවලා කියවලා ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා උගන්නලා යන්න පුළුවන්. කවුරුත් මේ ලෝකෙ උගන්වන්නේ මොකද්ද? එහෙම නෙමෙයි මෙහෙමයි. ඒක නේද ඉගෙනීම කියන්නේ. ආගමක් කියන්නේත් මොකද්ද? ඔය එහෙම නෙමෙයි මෙහෙමයි. ඒ කියන්නේ මගේ එක තමයි හරි මේ මේ මගේ සංකල්පය මගේ දෘෂ්ටිය නුඹ දාගනේ. එහෙම නෙමෙයි මෙහෙමයි. මෙතන එහෙම නෙමෙයි කියන්නේ. එහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි. අර එහෙම නෙමෙයි මෙහෙමයි කියනවට වඩා ලස්සන නැද්ද ඒක? එහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි. අර එහෙම නෙමෙයි මෙහෙමයි කියන තැනට වඩා ගොඩාක් උසස් පින්නතුනේ. එහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි. අපි කවුරුත් මිනිස්සු දෘෂ්ටිගත නොවි අපි එක තැනකට වෙලා නිහඬ අපේ ජීවිත දිහා අපි බලමු. එහෙම වෙන්න ඕනත් නැහැ මෙහෙම වෙන්න ඕනත් නැහැ. නියුණු සුවඳක් රසයක් දැනෙනවද පින්නතුනේ? හොඳට බලන්න මේ හාමුදුරන්ගේ වචන අතරේ දෘෂ්ටි තියෙනවද කියලා. හොඳට බලන්න මේ ස්වාමීන් වහන්සේගේ වචන අතරේ සංකල්ප දෙනවද කියලා. සංකල්ප දෙනවා නම් දෘෂ්ටි දෙනවා නම් ඒ සද්ධර්මයක් නොවේ. ද්වේෂය තියෙනවා නම් ඒ සද්ධර්මයක් නොවේ. දෘෂ්ටි තියෙනවා නම් සංකල්ප තියෙනවා නම් ද්වේෂය තියෙනවා නම් ලෝභය තියෙනවා නම් ඒක සද්ධර්මයක් නොවේ. ඒව නැත්තම් එතන සද්ධර්මයේ පවතින්නේ. එනිසා ඔබගේ දෘෂ්ටි නැති කළාද, සංකල්ප නැති කරනවද, ලෝභය නැති කරනවද, ද්වේෂය නැති කරනවද? අන්න ඒ තැනකින්ම සද්ධර්මය අහන්න, අන්නේ දේශනාවටම යන්න. මතුවටත් අනාගතයටත් මම මේ කියන්නේ හරි දේ තෝරගන්න මන් පෙත. යමෙක් ඔබේ ද්වේෂය වඩනවා නම්, නැති ද්වේෂය ඇති කරනවා නම්, නැති ලෝභය ඇති කරනවා නම්, සංකල්ප ඇති කරනවා නම්, දෘෂ්ටි ඇති කරනවා නම්, එතන මහා අන්තවාදී මූලධර්මවාදී ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් තියෙනවා. ඒව නේද ඇති කරන්නේ තැන්වල. ඒ නිසා ඔන්න තෝරගන්න වැඩපිළිවෙලක්. තමන් යන්න ද්වේෂය ඇති කරන්නේ නැති තැනකට, ලෝභය ඇති නැති ඇති කරන්න නැති දැනගද. අනුන් නිවැරදි කරන්න යන්න එපා, තමන් නිවැරදි වෙන්න. අනුන් නිවැරදි කරන්න ගියොත් එහෙම තමන් වැරදිකාරයෙක් වෙයි. ඒ නිසා ඒ ඇත්තොන්ට උමනා කාලෙක ඒගොල්ලෝ නිවැරදිකාරයෝ වෙයි, තමන් නිවැරදිව සිටින්න එච්චරයි. දැන් ඔය ඇත්තෝ යම් කිසි අල්ලගෙන පොදි ගහගෙන යමක් ඉන්නවා මට පේනවා. නමුත් ඌව මං ඇදලා අයින් කරන්නද, මෙහෙම කළ විසි කරන්නද? අර පුංචි ළමෙක් යමක් අල්ලගත්තා වගේ. දැන් පුංචි ළමෙක් අල්ලගෙන ඉන්න මොකක් හරි සෙල්ලම් බඩුවක් හරි මොකක් හරි දෙයක් අත්හරින්න ඌමනා වුණොත් අම්මා කෙනෙක් ඒක කොහොමද අත්හරින්නේ? එයාට පොඩ්ඩක් කුචු කවලා කතාවක් කියලා විනයකට අවධානය යොමු කළා හිමීන් සැරේ නේද? අර අල්ලන් ඉන්න එක අරගෙන දැරි අංගනවා ඒක කාක් අරංගියා කියලා. මට හිතෙන්නේ අපේ ඇයටත් අර පොඩි ළමයෙක්ගෙන් අත්හරිනවනෝ වගේ තමයි මේ දේ කරන්න වෙන්නේ. ලේසියෙන් අත්හරින්නේ නැහැ. පොඩි එකක් දන්නේ නැහැ මේකේ නරකක් දන්නේ නැහැ හොඳක් දන්නේ නැහැ. ඉතින් ඔය ඇත්තෝ මමේ කියලා අල්ලගෙන ඉන්න ඒ විස වස බෝතලේ ලේසියෙන් අත්හරින්නේ නැහැ. මේ මමේ මමේ කියලා ගත්ත එක ලේසියෙන් අත්හරින්නද? ලේසියෙන් අත්හරින්නේ නැහැ. ඔය හැමෝගෙම හිත ඇතුලේ අර මමේ කියන එක ඇතුලේ තෙරපෙනවා. ඉතින් මං කල්පනා කරනවා කොහොමද මේ අවසානයේ මේ දංකොඩේ වගේ ඇවිල්ලා තියෙන මේ මමත්වයේ අත්හරින්නේ. එයාටම එයාගේ ජීවිතයේ තියෙන ගැඹුරින්ම දුක දැනෙන්න දැනෙන්න මේක පිඟිලා පිඟිලා ඌට ඇවිල්ලා අත්හරිනවා මිසක් නැත්තං අත්හරින්නේ. ඔබට අහුවෙනවද බලන්න ඔබ නොඹ එහෙම නැත්නම් you කියලා කියනවනේ නේද ඉංග්‍රීසි භාෂා කිව්වහම අහුවෙනවද කියලා. මෙහෙම ඇඟිල්ල දික් කරාම නොඹ එහෙම නැත්නම් තෝ කියලා ආයෙච්ච කරනවා. එහෙම නැත්නම් තා කියන එක වෙන්නේ නැති තෝ කියලා කියන්නේ තා කියලා කියනවා නේ. වචන ඇති නරක වචන හොඳ වචන මට වෙන් කරන්න බෑ. ඔගොල්ලෝ වෙන් කරගන්න එක මට කමන්නේ නිකන් ඉන්න බැරි නෑ. ඒක වෙන් කර කර ඉන්න මේ ඒ නිසා නුඹ you එමෙතන් තා තෝ ඔබට රිදවන්න කැමති කෙනෙක් බලන්නේ ඔබට රිදෙන වචනේ මොකද්ද කියලා. දැන් මෙතන ඉන්න පින්නතුන්ට තමන් වෙනුවෙන් භාවිතා කරන්න වචනවලින් රිදෙන වචනේ මොකද්ද කියලා අහුවොත් තමන් තරහ තමන්ට වැඳිරි කිව්වොත්ද තරහ යන්නේ? වැසි කිව්වොත්ද තරහ යන්නේ? හරක කිව්වොත්ද තරහ යන්නේ? බල්ලගේ වොද්ද තරහ යන්නේ? එක එක එක්කෙනා එක එක වගේ ඇතිනේ නේද? දැන් බල්ල කියලා කිව්වහම දැන් ගොඩක් අය වර්ගය අහනවා. වර්ගය අහන නිසා කට්ටිය වල් බල්ල කියලා බනිනවා. නැත්තම් ඉතින් කොමන් ඒරියන් බල්ල කියලා බනින්නේ නේද? ඉතින් ඒ නිසා මේ වල් බල්ල කියලා වයින් ඉතින් ඒකේ බැලලා මූණක් දිහා බලනවා මෙයාට තරහ ගියාද කියලා. ඉතින් මගේ බුදුහාමුදුරන්ගේ ඉස්සරහට එක්තරා මිනිස්සේ ඔය වගේ ආවා. ඇවිල්ලා නොසෑහෙන ඒවා කියලා බැනලා බුදුහාමුදුරු ගහක් යට වැඩ ඉද්දී බැනලා 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 කැහි පොට කවාගෙන දිව ඇදලා නා ඔළුවේ රැලි තන්වලා කරන්න පුළුවන් කෙල ගහලා හැමදේම බැනගෙන 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 ගියා. බුදුහාමුදුරු සද්ද නැතුව හිටියා. සද්ද නැතුව ඉඳලා හැම මේ ඔය ගෙදරට අමුත්තෝ එහෙම ආවහම එනවා කියලා කිව්වොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? අපි ලස්සන රස කැවිලි සූදානම් කරනවා කෝ රස. ආවෙ නැති වුණොත් ඒව ඉතින් මමයි අඹුවයි ඉතින් අනුභව කරන්නේ අපිම ගෙදර කට්ටිය තියාගෙන. උදාහරණ දේශනා කර ආන්නේ වගේ ඔබත් තේරුණා නේද? ආන්න ඒ වගේ ඔබත් මේ මෙතෙක් වෙලා හදලා දීපු රස කැවිලි ඔබයි අම්බුවයිම අනුභව කරගන්න කිව්වා. තේරෙනවද? ඒවන ඔබයි අම්බුවයිම අනුභව කරගන්න. මේ ලෝකේ හරි පුදුමයි. සංකල්ප ලෝකයක් තේන් වෙනතුනේ. සංකල්ප ලෝකයක්. සංකප්ප රාගෝ කියන්නේ ඒකනේ, මේ සංකල්පයට ඇලෙනවා. නේද? සංකප්ප රාගෝ කියන රාගය කියන එකේ තේරුම ඇලෙනවා කියන එක. මොකක් ඇලෙන එකද? හිත ඇලෙන එක. හිත ඇලෙන එක. සංකල්පයකට ඇලෙනවා. දැන් ඔබ ඔය එකක් තමයි ලොකුම සංකල්පය, තමයි මම කියන සංකල්පය, තමා කියන සංකල්පය. තමා මොන වගේ කෙනෙක් කියලාද තමන් ඇලිලා ඉන්නේ? සමහර අය අඳුන ගන්නවා මම ගැහැණියක්. කාන්තා අයිතිවාසිකම් සමග ජීවත් වෙනවා මම ගැහැණියක්. තව එක්කෙනෙක් මම පිරිමියෙක්. පුරුෂාධිපත්‍ය සමග ජීවත් වෙනවා මම පිරිමියෙක්. මහවල් කෙනෙක්. ඒකත් එක්ක ඇලෙන සංකප්ප රාගෝ. දැන් මම ඔය හොක හොඳටම දැකලා තියෙන දේශපාලකයෝ ඉන්න නේද? ඒගොල්ලෝගේ දිනපු දවස්වල, ඒ කියන්නේ දිනලා තත්ත්වයේ නිලේ ඉදදී තියෙන අර රැස්මි මාලාව නෙමේ පැහැදුනාම ගෙදර ඉන්නකොට තියෙන්නේ වෙනම එකක්. ඒ වගේම තව දැකලා තියෙනවා යම්කිසි වෘත්තීය ශේත්‍රයක හිටපු රශ්මි මාලාව නෙමෙයි තියෙන්නේ. ඕ වෘත්ති ශේත්‍රයේ විශ්‍රාම ගියාට පස්සේ ඒ රශ්මි මාලාව වෙනස් වෙනවා. දැන් ඔය හමුදාවේ වුණත් එහෙමයි. හමුදාවේ නිලේ දරද්දි තියෙන රශ්මි මාලාව නෙමෙයි ඉන්නේ. විශ්‍රාම ගියාට පස්සේ රශ්මි මාලාව වෙනස්. ඊට පස්සේ අර නිලයත් එක්ක තියෙන රශ්මි මාලාව නැහැ, තියෙන්නේ නිකන් මේ මුජ්ජලයා කියන රශ්මිය විතරයි තියෙන්නේ. අපි නිකම්ම නිකම් බැලුම් බෝල වගේ පිම්බෙනවා ඇකිලෙනවා, පිම්බෙනවා ඇකිලෙනවා. ඇති වෙනකොට පිම්බෙනවා, නැති වෙනකොට ඇකිලෙනවා. මේ සංස්කාර ලෝකයේ තියෙන අවිද්‍යාවත් දුකත් වැඩකට නැති ස්වභාවයක් තේරුම් අරගන්න. තේරුම් ගත්තාම පින්නතුනි තමන්ගේ ඇස පෑදෙනවා. අපි දකින්න ඕන කොතනින්ද? අපි ජීවත් වෙන්න ඕන කොතනින්ද? අත්හැරීමෙන් ජීවත් වෙනකොට මොන තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? අල්ලපු ගෙදර හොර බලන්න මේව නිකන් මේ තාප්පෙන් එබිල බලන්න ඕනේ. හැංගි හැංගි හිල්ලස්සෙන් බලන්න ඕනේ. කවුද අල්ලපු ගෙදරට ආවේ ගියේ කියලා. ඒව හරියට මේ බාල වැඩ. මෙතන ඉන්න වෙනතුන් කරන්නේ ඒවා. එහෙම කරනවා නයි ගොල්ලර දහමක් නැහනේ. නේද? මේ හැංගි හැංගි අල්ලපු ගෙදර කවුද යකෝ ගෙදරට ආවේ කවුද මේ? ඒව බල බල ඉන්නවද තමන් ගැන බලන කෙනෙක්? හොරෙන් හැංගි හැංගි අනුන් දිහා බල බල ඉන්නවද? තමන්ගේ වැඩේ කරගෙන තමන් ඉන්නව නිසා. ඒ එහෙමනම් ඉතින් ආරක්ෂක හමුදාවේ ජොබ් එකක් ගන්න ඕනේ. එතකොට නිවීමෙන් ඉන්න බැරි වෙනවනේ. අර යාගේ කේලම් යාගේ කේලම් අර හිතට විරුද්ධ දේවල් කරනවා නම් එයාට නිවීමෙන් ඉන්න බෑ. තේරුණා නේද? හිතට විරුද්ධ දේවල් කරන්න එපා, නිවීමෙන් ඉන්න බෑ. ගිනි ගන්නවා ඕන කෙනෙක්. දැන් අපේ මිනිස්සු අඩුම තරමේ සමහරලාට මේ බැංකුව වෙන්න පුළුවන්, ෆෝන් එක වෙන්න පුළුවන්, පාස්වර්ඩ් එකක් හරි ගහද්දි සමහරලාට එබිල හොම බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අනුන්ගේ දේ හොයන ගතියනේ, සදාචාරාත්මක ගුණයක් තියෙනවනේ, හක බලා ගන්නනේ. ඈ අනුන්ගේ බැංකුවක PIN නම්බර් එකක් ගහද්දි සදාචාරාත්මක ගුණයක් තියෙනවා, හක බලා ගන්න. තමන්ගේ පෞද්ගලික පොතක් පෙරලද්දි සදාචාරාත්මක ගුණයක් තියෙනවා, හක බලා ගන්න. තමන්ට පෙන්වන්න නැති දෙයක් නම් නිකන් අනුන් කෙනෙක්ගේ ෆෝන් එකක් පරීක්ෂා කරද්දි බලද්දි එයාගේ පින්ග මාක් එක හරි එයාගේ මේ පැටර්න් එක හරි බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඒක අපිට සදාචාරාත්මක ගුණයක් තියෙනවා, හක බලා ගන්න. මොකද අපිට අදාළ නැති දෙයක් ඕකේ පෞද්ගලික දෙයක්. මේක එහෙම මේක හොරෙන් හරි බලනවා. ඒගොල්ලෝ කවදාවත් නිවන් දකින්නේ නැහැ පින්වත්. ඒගොල්ලෝ අර කුණුම රැස් කර කර ඉන්න පිරිසක් බවට පත් වෙනවා. අනුන්ගේ දේවල් හොය හොය කුණුම ගොඩ ගහගෙන ගිනි ගන්නවා. ඊට පස්සේ ඉතින් ප්‍රෙෂර් වැඩි වුණා කියලා කියනවා නේද? සීනි වැඩි වුණා කියලා කියනවා ප්‍රශ්න. මානසික හේතු මතත් ඕවා වැඩි වෙනවනේ. ඒ නිසා වැරදි පුරුදු, වැරදි සංකල්ප, වැරදි චින්තන, වැරදි දෘෂ්ටි හැමතිස්සෙම ගිනි ගන්න ඒවා අඩු කරගන්න ඕන. හැබැයි ගිනි ගැනීම ආශාදයක් කරගත්තොත් එයා නිවෙන්නේ කවදාවත්. ගිනි ගැනීම ආශාදයක් කරගත්ත කෙනා මරණයෙන් පස්සේ අපායට යනවා. ඒ නිසා අපේ මේ යම් යම් උදවිය මේ ඔය පොඩ්ඩක් ගැස්සිලා ගිහිල්ලා කඳුලක් ඇවිල්ලා වුණාම මේ මාර්ගඵල දීපු වලින් රැවටිච්ච උදවිය ඉන්නවා. ඒ ඇත්තෝ දිහා බැලුවාම මේ මොකක්වත්ම නැහැ. කේලම් කියනවා, උගුල් වදිනවා, පොඩි වෙන හූනියම් කරනවා, ඈ ගුණ මකනවා, ගුණ නසනවා. වෛරේ, ක්‍රෝධේ, ඉරිෂියාව පැතිරෙනවා, උතුරනවා. එතකොට දහමක් තියෙද එතන? එහෙම දහමක් නෑ. ඒව මුලා වීමක් වෙන උතුර. ඕන තරම් නිවැරදි කරලා තියෙනවා පින්නතුනේ. ඕන තරම් තමන් ධර්මයේ දැක්කයි කියලා හිතාගෙන හිටපොයි මම බොහෝ පිරිසක් නිවැරදි කරලා තියෙනවා. ඒගොල්ලෝ මට පින් දීලා තියෙනවා, අනේ හාමුදුරුවනේ මම මේ අවුරුදු 7-8ක්ම හිතාගෙන හිටියේ මම ධර්මයේ දැක්කයි කියලා. බලනකොට මං නිවැරදි වුණේ අදනේ කියලා කියනවා. එහෙම නිසා තමන්ට තමන් වංචනික ධර්මවලට අහු වෙන්න එපා. තමන් තමන්ගේ හිත තුළින් පරීක්ෂා කළ බලලා නීවරණයන්ගේ දුරුවීම බලලා තමන් තීරණය කරන්න ඕන. ගති විමුක්ත කරගන්න බලන්න. එක ගතියකට ගොනු වෙන්න එපා. ගති විමුක්ත කරගන්න බලන්න. දැන් මං හාමුදුරු කෙනෙක් හැටියටම, දේශකයෙක් හැටියටම ගතියක් හදාගන්න ගියොත් මොකද වෙන්නේ? ඒකත් ගතියක් වෙනවා. ඔබ ශ්‍රාවකයෙක් හැටියට, උපාසකයෙක් හැටියට ගතියක් හදාගන්න ගියොත් අපි උපාසකයෝ කියලා ඒ ගතිය හදා ගන්නවා. ඒ නිසා අපි හැමදාම කියනවා මෙතන ගුරුවරයෙක් නෑ, ශිෂ්‍යයෙක් නෑ. මෙතන ගුරුවරයෙක් නෑ, ශිෂ්‍යයෙක් නෑ. ශිෂ්‍යයෙක් කියන්නේ ශ්‍රාවකයෝ ඇත්තෝ. මෙතන ගුරුවරයෙකුත් නැත්තම් ශිෂ්‍යයෙකුත් නැත්තම් කවුද ඉන්නේ? ඒක දහම දැක්කයිට තේරෙනවා. දහම දැක්කේ නැති කෙනාට ওই වචනේවත් මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ගුරුවරයෙක් නැත්තම් ශිෂ්‍යයෙක් නැත්තම් කවුද ඉන්නේ? එතන කවුරුවත්ම නැහැ. ඒක තේරුම් ගන්න ඕන. ඒක ඇති වෙන්නේ අවබෝධයත් එක්ක. නැත්තම් ගුරුවරයෙක් පෙනේවි. කෙනෙක් ගුරුවරයෙක් කෙනෙක් පෙනේවි. දැන් ගොඩාක් දෙනෙක් කියන මේ ආනන්ද හාමුදුරුවන්ගේ බණ කියලා දේශනේ කියලා. මගේ බණක් මේක කොයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක බුදුහාමුදුරන්ගේ බණකුත් නෙමෙයි කියලා. මේක තථාගතයන් වහන්සේලා පහළ වූවත් පහළ නොවුවත් පවතිනා වූ සත්‍ය කියලා දේශනා කරන මට කියන්න පුළුවන්ද මේක මගේ බණ කියලා? මේක මගේ බණ නෙමෙයි. මගේ බණ වුණා නම් ඒක පුජ්‍යල බණක් නේ, සංකල්පයක්. මේක කාටත් පොදු. ආගමක් නැති ජාතියක් වර්ගයක් කුලයක් ගෝත්‍රයක් වෙන්න වූ පොදුවේ පවතිනා වූ සත්‍ය, ලෝකෙට අදාළ සත්‍යයක්, ලෝකෙ පවතින සත්‍යයක්. මොකද්ද මේ සංකල්පයක් හදාගෙන ඇලෙනවා. ඒ සංකල්පයේ තේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙනවා. සංකල්පයකින් ඇලුනනම් ඒකෙන් නිදහස් වෙන්න තියෙන්නේ සංකල්පයකින්මද? ඔව්, ලෝකෙ ගොඩාක් දුර ආවේ එහෙමයි. සංකල්පේ නිදහස් වුනේ සංකල්පයකින්. ඒක හොඳට තේරුම් ගන්න. සංකල්පේ නිදහස් වෙන්නේ තව සංකල්පයකින්. එක දෘෂ්ටියක් නිදහස් කරන්නේ තව දෘෂ්ටියකින්. මේ දෘෂ්ටි සියල්ල අතහැරීමේ ශ්‍රේෂ්ඨත්වය ලබා දුන්නේ, සොයාගත්තේ විශ්මිත ධර්මය, සොයාගත්තේ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පුජ්‍යලයෙක් නොවන, රටක නූපදුණු, වයසක් නැති ඒ බුදුහාමුදුරුව. මගේ බුදුහාමුදුරුවෝ කිසිම රටක උපදින්නේ නැහැ. මගේ බුදුහාමුදුරුවෝ ස්ත්‍රියකුත් නෙමෙයි, පුරුෂයෙකුත් නෙමෙයි. බුද්ධ කියන ගුණය ස්වභාව ගුණයක්. ඒ ස්වභාව ගුණය කවදාවත් උපදින්නෙත් නෑ, මේ යන්නෙත් නෑ. ඒ නිසා බුදුවරු සමකල්හිව ජීවමානයි. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ සාංසාරික ජීවිතය, ඒ ජීවිතයෙන් පිරිනුවන් පෑවේ අවුරුදු 35යි. බුදුහාම සිද්ධාර්ථයන්ගේ ආයු කාලය අවුරුදු 35යි. එතනින් පස්සේ ආයි පිරුණුවම් පෑමක් නැහැ. පිරුණුවතනේ 35න් බුදුහාමුදුරු පිරුණුවම් පෑ ඉතරයි. ඊට පස්සේ සදාතනික ජීවිතය, එදා ඉඳන් බුද්ධ කියන සදාතනික ජීවිතය මේ දක්වාම පවතිනවා, අදත් පවතිනවා. ඒ බුද්ධ කියන ගුණේ කවදාවත් පිරුණුවම් පෑවේ නැහැ. පිරුණුවම් පෑවේ අර ස්කන්ධ ශරීරය පරිනිර්වාණය සිද්ධ වුණ බුද්ධ කියන එක ආයි පිරුණම් පෑවේ නෑ. කට්ටිය කියන බුදුහාමුදුරු පිරුණම් පෑවා කියලානේ. ස්කන්ධයේ පිරුණම් මේ නැති වෙලා ගියා මිසක් ඒ බුද්ධ කියන ගුණය පිරුණම් පෑවේ නෑ. පිරුණත් අදත් ජීවමානයි ඒ බුද්ධ කියන ගුණය. ඒ ගුණයට තමයි අපි කවුරුත් ඇතුල් වෙන්න බලන්නේ.
බුදුවරු මහරහතන් වහන්සේලා ඉන්න භූමියකට ප්‍රදේශයක තමන් ජීවත් වෙන්න ලැබුණොත් මොනතරම් සුන්දර වේද? අපි ඉඩමක් කඩමක් ගන්නකොට හරියට බලනවනේ පැවැත්ම නේද? මේ බලාත මුඩුක්කුද? පාත් මිනිස්සුද ඉන්නේ? උසස් මිනිස්සුද ඉන්නේ? උගත් වැදගත් මිනිස්සුද ඉන්නේ කියලා බලනවා අපි ඉඩමක් ගන්න ඉන්නේ. ඉතින් ඒ වගේ පින්වත් මේ රහතන් වහන්සේලාගේ භූමියටපත් වෙලා දර්ශනයටපත් වෙලා උන්වහන්සේලා ස්පර්ශ කරපු ඒ විශ්ව ගුණාංග ස්වභාව ධර්මයේ ගුණාංග ස්පර්ශ කරමින් දකිමින් ඒ සතුට ප්‍රබෝධය ප්‍රීතිය සාන්ත බව ප්‍රණීත බව විඳිමින් ජීවත් වෙන්න තියෙනවා නම් පුදුම ජීවිතයක් නේ. මම ධර්මයේ දකින්න හනික ඉක්මන් වුණේ මේකයි වෙනතුනේ. මේක මම අද ඉක්මනින්ම දැක්කොත් මට වැඩි කාලයක් දහම් සුවය ලබන්න පුළුවන්. අනිත් එක මේක එක පඬිතිය ළඟ ගිහිල්ලා දන ගහගෙන නිකන් එක එක ඒවා අහන්න ඕනත් නැහැ. ලෝකයේ අග්‍රම පුජ්‍යලයා හැටියට තමයි ජීවත් වෙන්න පුළුවන්. ඇත්ත එක එක පඬිතියගෙන එක එක කේලම් අහගෙන ඉන්න ඕන ගිහිල්ලා හැමදාම මේ ශිෂ්‍යයෙක් හැටියට අතෙන්ට දුවනවා මෙතෙන්ට දුවනවා අර පඬිතියගෙන් අහනවා මේ පඬිතියගෙන් අහනවා මේක මොල කරදරයක්ද මේක එක එකා කියන විදිහට අපි වෙනෙන්න ඕන. ඒකත් නතර වෙනවා මේක පරිපූර්ණ කරගත්තාම නේද කියලා තේරුම් අරගෙන මේ කුඩා කාලේම අදාදම මේක පරිපූර්ණ කරගන්න ඕනේ. එතකොට තමම් පරිණතයි පරිපූර්ණයි කියලා සතුටෙන් වැඩි කාලයක් ඒ නිවන් සුව රස විඳින්න පුළුවන්. පුදුම රසයන්නේ දෙන පිනවත්. ඒ නිවන් සුවේ තියෙන රස පුදුම රසයක් තියෙන. ඒකනේ අහෝ සැපතක් අහෝ සැපතක් කියලා විඳින්නේ. ඒක හරි රසවත් නෙවෙයිවත් නේ. සතුටු වෙන්නනේ නොයෙකුත් දේවල් කරන්නේ. රසවත් කෑමක් කාලා තියෙන සතුටට වඩා ලෝක සවාරියක් ගිහිල්ලා තියෙන සතුටට වඩා මේ ලෝකේ තියෙන මොනම දෙයක් රස විඳලා භුක්ති විඳලා ලබන සතුටට වඩා සතුටක් තියෙනවනම් මිනිස්සු හිතාගෙන ඉන්නේ විඳීම සතුටක් කියලා. නමුත් මේ ලෝකේ සතුට තමයි පින්නතනේ නොවිඳීම. නොවිඳීම කියන සතුට මොනතරම් සතුටක්ද? මේ ලෝකේ ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව මේ ලෝකේ දකින්න පුළුවන් නම් ඒක බොහොම හොඳ දෙයක්. ඔබ එතෙන්ට එන්න ඕන. ඔබ පරිපූර්ණත්වයට පත් වෙලා ඒසා දුක් විඳවන ගුණය ඔබ අයින් කරලා දා. තමන් දිහාවටම හැමතිස්සෙම හැරිවි බලන්න. මම කියන පුජ්‍යලයා මොන වගේ ක්‍රියාවලියක මේ මොහොතේ ඉන්නවද? මේ බණහද්දිත් මේ සද්ධර්මයේ හද්දිත් මම කියන පුජ්‍යලයා කොයි වගේ හැංගිලා ඉන්නවද? මමත්වයේ දුරු කරන්න ක්‍රමයක් නෑ පෙනවත්න්නේ. දැන් එනම් මොකද කරන්න? දැන් නුවණින් හොයලා දෙන්නකෝ උත්තරය. මමත්වයේ දුරු කරන්න ක්‍රමයක් නෑ. දුරු කරන්න යන හැම ක්‍රමේ තුලම මොනවද තියෙන්නේ? ඒක ඇතුළෙත් මමත්වයේ තියෙනවා. දැන් ක්‍රමය කියන්නේ කර්මය. එතකොට හැම කර්මයක් තුළම, ක්‍රියාවක් තුළම මමත්වය ජනනය වෙනවා, නිෂ්පාදනය වෙනවා. මමත්වය හට ගන්නවා. එතකොට මමත්වය දුරු කරන්න ක්‍රමයක් නැහැ. දැන් එහෙමනම් කොහොමද මමත්වය දුරු කරන්නේ? දුරු කරන්නත් පුළුවන්. බැරි ගමකුත් නෑ. ඒකට තමයි උපායක් යොදා ගන්න. දැන් ගැඹුරු ප්‍රශ්න ආවම ඒකට ක්‍රමයක් හොයන්න ඕනනේ. තමනුත් ක්‍රමයක් හොයන්න ඕනේ. මමත්වයේ දුරු කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි දුරු කරන්නත් ඕන. දැන් මොකද්ද යොදා ගන්න ක්‍රමය කියන්න බලන්න. අද පෙන්වත් මේ ක්‍රමය අපි සාමාන්‍යයෙන් දෙයකට එක උත්තරයක් අරගත්තාම ඒක අවිනිශ්චිතයි. අවිනිශ්චිතකම තියාගෙන අපි තව කෙනෙක්ගෙන් ඒක අහනවා. තමන්ම අවිනිශ්චිතභාවයක් තියාගෙන තව කෙනෙක්ගෙන් අහනකොට තමන්ට තේරෙනවනේ තමන්ගේ උත්තරේ සක්සස් නෑ කියලා, පරිපූර්ණ නෑ කියලා. තමන්ටම තේරෙද්දි තමන් මෝඩය වගේ ඒක අහන්නේ ඇයි? තමන් ඇත්තටම අහන්න ඕන තමන්ගේ උපරිමයෙන් තමන්ට සෑයීමට පත් වෙන්න පුළුවන්, පරිපූර්ණ බවට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එන්ඩ් එකටම ගියපු එකක් තමයි අහන්න ඕන. ඒක නේද වෙන්න ඕන? නැත්නම් තමන් ලැජ්ජාවකුත් තියෙන්න ඕන මෝඩෙක් වෙන්න. දැන් මට ඒ කාලේ දෙවිච්ච දෙයක් තමයි මම හරියට දෙවණිය වෙන්න ලැජ්ජයි. පිරිස මැද ලැජ්ජාවට පත් වෙන්න, වැරදි උත්තරයක් දීලා මේ වෙන්න හරි ලැජ්ජයි. ඒක නිසාම හරි එකම හොයනවා, උපරිමයම හොයනවා. ඒසත් බොහොම ගැඹුරින්ම හොයන්න ඕන. ක්‍රමයක් නැති ක්‍රමේ සොයා ගන්න. වස්තුවක් භාණ්ඩයක් නොවන නිවන සොයාගන්න දිසාවකට නොඇතුණු මාවතෙහි ගමන් කරන්න වේගයේ උපරිමය නිශ්චලයි කියන වේගය භාවිතා කරන්න. නිවම්මග යද්දි වේගයේ උපරිමය නිශ්චලයි කියන වේගය භාවිතා කරන්න. ඕව තේරෙන්නේ නැත්තම් ඔය ඇත්තම ටුකු වෙනගන්න ඕන මිසක් මඩ දොස් කියලා හරියන්නේ නැහැ. තේරුණාද? ඔය තේරෙන්නේ නැත්තම් ඔය ඇත්තම ටුකු වෙනගෙන කල්පනා කරන්න ඕන මිසක් මඩ දොස් කියලා වැඩක් නැහැ. ඒක ඔබේ ප්‍රශ්නයක්. කිරුගේ ආලෝකයේ ඉදිපන්දමින් දැල්වන්න බෑනේ. ඒ නිසා ඔබේ තියෙන බුද්ධියේ ප්‍රමාණයට තමයි ඔබේ වටපිටාව ඔබට පේන්නේ. නමුත් මේ මහා විශ්ව ධර්මයේ හිරු මෙන්න ආලෝකවත් ඔබේ ධර්මයේ ධර්මයේ තුල ඔබ හරියට ඔබේ ඥානය ගස්ඨනවා නම් හරියට ගිනි කූරක් අර ගිනි පෙට්ටියේ ගස්ඨනකොට ගිනිපත් වෙනවා වගේ ධර්මයේ පහළ වෙනවා. හරියට ඔබ ගැටෙන්න ඕන ධර්මත් එක්ක නිසි ආකාරයට. ඒ තමා තුල කෙනෙක් එක්ක ගැටෙනවා නෙමෙයි. තමා තුල ධර්මත් එක්ක Taman ගැටෙන්න ඕන. ගැටෙනකොට අර ගිනි පෙට්ටියේ ගිනි කූර ගැටුණා වගේ දහම දැල්වෙනවා. ඒක පුදුම දෙයක් නේ පින්වත්නි. දැන් බලන්න ගින්දර ගිනි පෙට්ටිය ඇතුළෙත් නැහැ. ගින්දර ගිනි කූරෙත් නැහැ. කිසිම හානියක් නැහැ. ඕන තැනක තියාගන්න පුළුවන්. සාක්කුවෙත් දාගෙන ඉන්න පුළුවන්. ඒ පත්තු වල දාගෙන ඉන්න බෑනේ. බලන්න හැටි. එතකොට හේතු ප්‍රත්‍යෙහි බලයෙන් ගිනි හට ගන්නවා. ඔන්න ඔය වෙනි සිද්ධාන්තයක් කියලා මතක තියාගෙන හොයන්න දහම තුල ගැටෙන්න ඔබ ගිනි දැල්වෙනවා වගේ දැල්වෙන්නේ මේක. එතකොට අපිට තර්කයෙන් ඔප්පු කරන්න බෑ ගිනි පෙට්ටියේද අර තිබුණේ, එහෙම නැත්නම් ගිනි කූරේද තිබුණේ මේ ගින්දර. ඇතර ගින්දර කොහෙද තියෙන්නේ? හේව හවල් තැන ගින්දර තියෙනවා කියලා කියන්න බෑ. හරි විශ්මිත පුදුමාකාර දෙයක් ගින්දර. හැමදාම ඔය ලිප පත්තු කරන්නේ නේද? ඒකෙත් එහෙමනේ පත්තු වෙන්නේ. අර ගිනි ගලක් තියෙනවා, ඒකත් එක්ක ගෑස් වෙනකොට පත්තු වෙනවා. ඉතින් කවුරුත් හිතුවේ නෑ මේක හරි විශ්මිත දෙයක් නේද මේ ගින්දර කියලා. ඔය සුලබව තියෙනවානේ. අන්නේම කල්පනා කරන්න ඕන වෙනසයි. එහෙම හිතන්න නැත්තම් ජීවිතේ තමන්න ගැඹුරක් හොයාගන්න බෑ. එහෙම හිතන්න ඕන. කවුරුත් හිතුවේ නැහැ මට මේ පොඩි කාලේ මහාන වෙන්නත් කලින් වගේ මට හිතෙච්ච හරි අපූර්ව විශ්මිත සොයා ගැනීමක් හැටියට මම දැක්කේ මොකද්ද කියලා දන්නවද? කවුරුත් හිතන්නේ ඒක ඇත්තට විශ්මිත සොයා ගැනීමක් කියලා. නමුත් ඒක කවුරුත් හිතන්නේ නැති නමුත් ඒක ඇත්ත. ඔයගොල්ලන්ගේ කොමඩ් එකේ වැසිකිළියේ තියෙන වෝටර් සීල් එක එහෙම කළා එන වෝටර් සීල් එක මං ඒ කාලේ හරි විමතියෙන් මේක දිහා බලන්නේ. යකෝ මේක මොකಾದ හොයාගත්තේ මේක ලස්සන වෝටර් සීල් එකක්. දැන් මේකෙන් එන්නේ නැහනේ ගඳ එන්නේ නැහැ, ප්‍රශ්නේ නැහැ, මොකවත් නැහැ. අර කනෙක්ෂන් එක නැති කරනවා මේ වෝටර් සීල් එකේ. මේම ඇවිල්ලා ඔහම ඇඩයක් තියෙනවා.
ඒකේ වටිනාකම දන්නේ ඒකේ පොඩි සිද්ධාන්තයක් වුණාට ඒකේ වටිනාකම දන්නේ ඒක දන්න කෙනෙක් විතරයි. නැත්නම් අපි මිනිස්සු ඕක දීල් එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ මේක. ඒක කොහොමද තියෙන්නේ මොන හේතුවෙන්ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලාවත් දන්නේ තියෙන්න පුළුවන්. අයියෝ ඒක හරි සරලයි කියලාත් තේන්න පුළුවන්. ඔව් ඉතින් එහෙමනේ හිතන්නේ දැන් ඔබ පාවිච්චි කරන දුරකථනේ අරගෙන ඔය කනේ තියන් හෙලෝ කිව්වම හෙලෝ කියලා ඇහෙනවා එච්චරයිනේ. හරි සරලයිනේ. ඕක ඇති මොන මොකද්ද ගැඹුර? එහෙම තමයි දෙයක් ගැඹුරින් පරිශ්‍රණය නොකරන කෙනෙකුට හරි සරලව තමයි තේරෙන්නේ. නමුත් ඔවුන් දන්නේ නැහැ, කිසි කෙනෙක් දන්නේ නැහැ මේක තියෙන සංකීර්ණත්වය. තියන්නේ ඒ වගේ ඔබ සරලයි කියන දේ පරිහරණය කරන දේවල් ඇතුළෙම තියෙන සංකීර්ණත්වය තමයි සොයා ගන්න ඕන. දැන් මිනිස්සු ඇස භාවිතා කරනවා, ඇසේ තියෙන සංකීර්ණත්වය දන්නවද? කොහොමද මෙහෙම වර්ණ පේන්නේ, වර්ණ ප්‍රභේදන වෙන්නේ? ගොපුළු ඇස් දෙකක් තියෙනවා, මේ දෙක වෙනම පේන්නේ නැතුව එකට පේන්නේ කොහොමද? කවුරුත් හිතුවද? ඉතින් බෝල දෙකට වෙන වෙනම පේන්න තිබ්බනේ. දැන් ඔබට පේනවද මෙහෙම බලනකොට බෝල දෙකකින් බලනවා කියලා? නෑනේ. දැන් මෙහෙම බලුවම පේනවනේ එකකින්. දැන් මෙහෙම එකට බලද්දී මේ බෝල දෙකෙන්ම ගන්න එක එකක් හැටියට මොලේ පරිවර්තනය කරලා කැප්චර් කරලා. ඒකට අපි කියනවා කැප්චර් කරන. කැප්චර් කරලා මොලේ අපිට පෙන්නනවා. මේ කවුරුත් හිතුවේ නෑනේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් අපි ළඟ තියෙන මහ පුදුම විශ්මිත සිද්ධාන්ත. පොඩ්ඩක් හිතන්න බෑනේ. මිනිස්සු ඇසිපිය ගහනවා. මිනිස්සු කල්පනා කරාද ඇයි අපි ඇසිපිය ගහන්නේ කියලා? හුස්ම ගන්නවා. ඒකවත් කල්පනා කරන්න වෙලාවක් නැහැ. ඇයි අපි හුස්ම ගන්නේ කියලා? හදවතක් ගැහෙන්නේ කුමන සපෝට් එකකින්ද? මොන වගේ දෙයකින්ද? මොන වගේ උදව්වකින්ද? එන මේ ආහාරයේ මෙහි තියෙන මසුත් ගෑන්නේ මේ ඇඟිලිත් නේ මෙහෙම ගෑන්නේ. ඒ වගේ නේ. හදවතක් ගෑන්නේ මොන වගේ සපෝට් එකකින්ද, උදව්වකින්ද? ආත්ම සෙනෙහය. ආත්ම සෙනෙහය. නිරෝධ සමාපත්තියට ගියාම හાર્ට් එක නතර වෙනවා. වෛද්‍යවරයෝගේ ක්‍රමයට ගණනය කරොත් මිය ගියා කියලා සටහන් කරයි. හරියට සමාපත්තියට සම්වැදුනාම සමාපත්ති ඥානය පහළ කරගෙන විදිද්දි කතා බහ කරද්දි මොකවත් නැහැ. 100%ක් නිවා සනසු නිරෝධ සමාපත්තියට ගියහම හුස්ම ගන්න නැති හදවත ගෙහෙන්නේ නැති තැන. ඒ කියන්නේ ඒ තරමටම අර නිර්වින්දන ගැඹුරු අවස්ථාවකට ගියා වගේ ඒ තරමටම පල්ලෙහාට එනවා. මොකද මේ අපේ වේගත් එක්ක තමයි මේ ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ. ආවේගයේ වැඩි කයට ප්‍රෙෂර් එක වැඩි නේ. ආවේගශීලී අයට ප්‍රෙෂර් එක වැඩි. ඒකෝර ආවේගයන් නැති කරනවනේ එහෙම තිස්සේ. එතකොට මොකද කරන්නේ? ප්‍රෙෂර් එක අඩු කරගන්න නම් ආවේගයන් අඩු කරගන්න ඕනේ. අනුගි කුණු හොයන එක අඩු කරන්න ඕනේ, කේලම් ගේන එක අඩු කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරනකොට ආවේග අඩු වෙනවා. තමයි සාන්තව ජීවත් වෙන්න. මනසේ තියෙන හරිම සරල සිද්ධාන්තයක්. හරිම සරල දෙයක් තියෙන්නේ. ඒක තේරෙන්න ගන්න බැරියයි.
බුදුහාමුදුරුවන්ගේ ඇහෙන් නෙමෙයි ඔය ඇත්ත බලන්න මේක. ඔය ඇත්ත බලන්න ඔය ඇත්තන්ගේ ඇස්වලින්. ඔය ඇත්තන්ගේ ඇස්වලින් බලලා මේක අති සංකීර්ණ කරගෙන තියෙන්නේ. සරණපදේ අති සංකීර්ණ කරගෙන තියෙන්නේ. හරියට නිකන් ඔළුව වටේ අත දාලා නාහය අල්ලනවා වගේ වැඩ. දැන් අල්ලගන්න බෑනේ. දැන් මෙහෙන් අත දාලා අල්ලන්න ගියාම මේක අති සංකීර්ණයි, අමාරුයි නේ. මේ ලෝකේ තියෙන සරලම දේ මොකද්ද කියලා හෙවොත් මම කියනවා නිවන් දකින්න එක. මට විරුද්ධ වෙනවා. කවුද උගත්තු? ඇයි? ඒක සාධාරණයි. මොකද ඒගොල්ලන්ගේ මෝඩකම කියන්නේ ඒකම තමයි. වෙන දෙයක් නැහැ. මොකද මේ මෝඩකමට මේක පේන්නේ, මේක තේරෙන්නේ. මේ මෝඩකමට තේරෙන විදිහ ඒකමයි. මේ ලෝකේ තියෙන ලේසිම දේ, සරලම දේ, සරලම සරලම දේ නිවන් දකින්න එක. නිවන් දකින්න උත්සාහය ඕනේ, විරිය ඕනේ, සතිය ඕනේ, සමාධිය ඕනේ, මොනම සීලයක්වත් ඕනේ, මොනම සමාධියක්වත් ඕනේ, මොනම ප්‍රඥාවක්වත් ඕනේ, මොකක්වත් ඕනේ නිවන් දකින්න. එතකොට වහන්සේ කලින් කිව්වනේ ඕව ඕන කියලා. මං කිව්වේ පොතේ තියෙන නිසා කිව්වේ ඒවා. නැත්තම් ඕනේ නැහැ. ඕව තමයි රහස්. එතකොට ඕව ඕනේ නැහැ කියලා කිව්වේ නැත්තේ මෙච්චර. එහෙම කිව්වනම් මට කුටි ගන්න යනවා. ඉතලම ගන්න දායි කියපෝ. ඒ නිසා ඕගොල්ලෝ ඉල්ලන බණ මන් දෙනවා. ඉතින් අපිට කියන්න බෑ කලින්. ඒක තමයි දැන්වත් කිව්වේ. ඉතින් දැන් කිව්වනම් දැන් දකින්න. මොකද්ද ඕනේ නැත්තේ? ප්‍රඥාව ඕන්නේ නිවන් දකින්න. සීලයත් ඕන්නේ නිවන් දකින්න. සතියත් ඕන්නේ නිවන් දකින්න. සමාධියත් ඕන්නේ නිවන් දකින්න. තව මොකද්ද ඕනේ? වීර්ය, වීර්ය ඕනත් නැහැ නිවන් දකින්න. දැන් ඔහොම කිව්වොත් යමෙක් මොකද හිතේ? ඔගාර පඬිත මොලෙන්නේ බලන්නේ, අර උගත් මොලෙන් බලන්නේ, බලලා අර්ථ හොයනවා. මොනවද හොයන්නේ හැමදෙස්සෙම? අර්ථ, ලෝභාර්ථ, ద్వේසාර්ථ, මෝහාර්ථ, වින්දන අර්ථ. අර්ථයක්, වේදනාවක්, ඝණයක් තමන්ට ලැබෙන්න ඕන උපාදාන කරන සංඥාවක්. සංඥාවක් අරගන්නෝ තමන්ගේ තියා ගන්නවා තමන්ගේ සේප්පුවේ. අහනෝ සංඥාවක් කරගන්නවා, සේප්පුවේ තියා ගන්නවා, කරත්තේ පුරවගෙන යනවා. මේ තාවම තියෙන කරත්තේ හිස් කරගන්න, කරත්තේ පුරවන් ගෙනියන්න එපා. මේ දේශනේ ඇහුවාම කරත්තේ පුරවලා ගෙනියන්න එපා. මොකවත් වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, මාන්නය ගෙනියන්නත් එපා. මූ මට බැන්න, මගේ කෙලෙත් වලට බැන්න, මගේ චරිතයට බැන්න, මං එක එකාගේ කුණු හොයනවා කියලා බැන්න, මං අර නේද අනුගේ ගෙවල් වල හොරෙන් හොරෙන් එබී එබී ඇද හොයනවා කියලා බැන්න කියලා ඒව අරන් යන්න එපා. ඒව තමන්ගේ වැරදි කියලා තමන් හදා ගන්න ඒවා. අරයාගේ මෙයාගේ ඇද හොයනවා කියලා කියනවා කියලා බැන්න ඒව තමන්ට හැදෙන්න මිසක් ගෙනියන්න නෙමෙයි දුන්නේ. දැන් පින්නතුනේ මේ වගේ කතාවක් කිව්වහම මොකද්ද අපි හිතලා බලන්න ඕන මොකද්ද මේ කතාවේ තේරුම කියලා. මොකද්ද ඒකේ තේරුම? ඒක ලොකු අර්ථයක් තියෙනවානේ. නෑ නෑ, ඒකේ අර්ථය ඉතින් ඒව ඕනේ නෑ කිව්ව මූ ධර්මයේ අධර්මයේ කරනවා, විකෘති කරනවා, මූ සම්බෝල කරන්න ඕන කියලා නේද? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඇති කරගන්න ඕන. අන්න නියම රියල් බුද්දිස්ට්. එතකොට බෞද්ධ හිතන්න යමක් දුන්නාම ඒක ඇගේ දාගෙන අනා ගන්න ඕන. එතකොට තමයි රියල් බුද්දිස්ට් වෙන්නේ.
ඒ මාර බෞද්ධ වෙන ඉන්නේ. ඔව්. කපාපිය, කොටාපිය, මරාපිය කියා ගන්නා වූ රියල් බුද්දිස්ලා ඉන්නේ. හරි හරි භයානක, මං හරි භයානකයි මේ රියල් බුද්දිස්ලාට, බෞද්ධයන්ට. මොකද මේ බෞද්ධය කියන්නේ, හොඳ බෞද්ධය කියන්නේ වැරදි කෝටියක් ඔළුවේ තියෙන මිනිස්සෙක්. ඒ වැරදි කෝටිය තුලින් තමන් තැවෙනවා, ලෝකේ තවනවා, ලෝකේ වැරදි හොයනවා, තමන් පිච්චෙනවා, අනුන් පුච්චනවා, කේලම් කියනවා, කොටවනවා, ඔක්කොම කරනවා රියල් බුද්දිස්ලා. ඒ නිසා පන්සලේ සැනසෙල්ල නැහැ. බෞද්ධයා ළඟ සැනසෙල්ල නැහැ. මොකද දෘෂ්ටි කෝටියයි, ප්‍රශ්න කෝටියයි, වැරදි කෝටියයි. රියල් බුද්දිස්ට් එක හොඳ මේ කාන්තාවන්ට හොඳ සාම්පුරුෂයෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මොකද මොකක් හරි වැරද්දක් කරනවා. රියල් බුද්දිස්ට් එක පිරිමින්ට හොඳ කාන්තාවක් හොයාගන්න බෑ. මොකක් හරි වැරද්දක් වෙනවා. දැන් මේ ඇත්තමත් මොකක් හරි වැරද්දක් හොයලා ප්‍රතික්ෂේප කරන ගුණයෙන් හිටියොත් ඉතින් මට හැම කෙනාගේම මොකක් හරි වැරද්දක් පේනවා. එක්කෙනෙක් හරි ලෝභයි කූමෙහි කියලා වෙනවා, අනිත් එක්කෙනා හරි බෝඩයි කියලා වෙනවා, අනිත් එක්කෙනා හරි ද්වේෂසහගතයි කුවකයි කියලා වෙනවා, අනිත් එක්කෙනා මහා ඉරිසියා ගුණමකුයි කියලා වෙනවා. ඒ වගේ ටොන් ගණන් කුණු තියන අය මෙතන තියාගෙන සන්තෝෂයෙන් හිනා වෙලා ඉන්නවා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨද බලන්න. දෙන්නේ එච්චර ප්‍රශ්න තියෙද්දී හරි හරි සන්තෝෂයෙන් ඒක දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඔය අඩුපාඩුකම් ඔක්කොම දැනගෙන තමයි මම මේ වාඩි කරගෙන ඉන්නේ. නැද ගිනි බෝල බෝම්බ අර ස්විච් එක අදින්න නැතුව තියෙන විතරයි. අනේ හාමුදුරනේ අපි නම් එහෙම නෑ. එහෙම තමයි කියන්නේ. ඒ වෙලාවේ බෝම්බකාරයෝ කියන්නේ අපි බෝම්බකාරයෝ කියලා. ඌ අදින්න නැතුව කියලා පුපුරව ගන්නෙ නේද? ඉතින් ඒ වගේ තමයි කවුරුත් කියන්නේ එහෙම තමයි. හෙමින් හෙමින් තෝක තෝකං කනේ ගනේ ටික 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 මේ මල කඩ අරින්න ටික ටික දුරු කරගෙන යනකොට මේ බණ ටික අහනකොට ටික ටික අලුත් වෙනවා. අලුත් දැක්මක්, අලුත් කුසලයක් තමා තුළ නිර්මාණය වෙනවා. පෙර නොවු අලුත් ශක්තියක්, නිව් එනර්ජි එකක් තමා තුළ නිර්මාණය වෙනවා. ධර්මය අසද්දයන් ඒකට කියනවා අධිචිත්ත අධිඥාන ගුණ. ලෝකෝත්තර කුසල් නිර්මාණය වෙනවා සද්ධර්මය අසද්දි. ඒ ගුණාංග වෙන කොතනකින්වත් බණ ඇහුවට ඇති වෙන්නේ නැහැ. මොකද ඒ වයින් යන්නේ වචන නිසා, අරුත් නිසා. දැන් මේ දේශනා හදි පින්නතුනේ වචන නැහැ, අරුත් නැහැ, ලෝකෝත්තර කුසල් ගොඩ නැගෙනවා. අන්න ඒව අධිචිත්ත අධිඥාන බල බවට පත් වෙනවා. ඒ බල ශක්තියින් වලින් ඔබ යම් කිසි දවසක මේ ලෝකේ පරද්දවනවා. මේ ලෝකේ පරද්දවලා ඔබ ශ්‍රේෂ්ඨ ඥානයකට පත් වෙනවා. අන්න ඒ නිසයි අවබෝධ වූ එකගේ, ප්‍රත්‍යක්ෂ වූ එකගේම දේශනා අහන්න කියලා කියන්නේ මම. ඒකයි පැහැදුණු තැනකින් අහන්න, මගෙන් අහන්නයි කියලා මම කියන්නේ. පැහැදුණු තැනකින් අහන්න. සමහර අය මොන ඊයේ පෙරේදා එක්කෙනෙක් ඇවිල්ලා ගියා, "හාමුදුරනේ අපි මීට මේ 2006 විතර ඔබ වහන්සේගේ බණ ටිකක් ඇහුවා. අපිට දීලා අපිට තේරෙන්නේ නැති නිසා අපි ඒක නිකන් පැත්තකට දැම්මා, අහකට දැම්මා. ඊට පස්සේ අපි වටේ ගියා, හැමතැනම ගියා. හැමතැනම ගිහිල්ලා මේ බණ ඇහුවා. ආලා හරි ගියේ නැති හින්දා ආයෙත් ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තා." තේරෙන්නේ නැද? මං කියන්නේ ඒක තමයි හොඳ. අපිටත් හරි වැදගත් වටේ ගිහිල්ලා එන අය. ශක්තිමත්නේ. එයාට කිව්වහම ආයි කුකුසක් ඇති කරගන්නේ මීට වඩා හතර හොඳයි කියලා. මොකද එයා දන්නවා එතනයි මෙතනයි කොතනයි තියෙන தত্ত্বය. ඒ නිසා මං කියන්නේ පුළුවන් නම් හැම තැනම ගිහිල්ලා අහලා මෙතෙන්ට එන්න. තාම වටින්නේ ඒක. අන්න එහෙම ආපු අයට ආයි කුකුසක් නැතුව දහම ළඟින લેසි. එහෙම තමයි. ඉතින් මට කරන්න පුළුවන් උදව්ව බුදුහාමුදුරුව වෙනුවෙන්, සාසනය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන් මේ කරලා දෙන ඔබත් මේක බෙදා හදාගෙන අනුභව කරන්න දහම ජීවිතේ. ඉතින් ඔබත්
සද්ධර්මයම අනිත් කෙනෙකුට දායාද කරන්න යම් කිසි දවසක එයාට ඒක පිළිසරණ පිහිට පිණස පවතිවි. ඒ නිසා එක්කෙනෙකුට හරි ධර්මයේ බෙදා දෙන්න සැලකිලිමත් වෙන්න අන්තර්ජාලය තුලින් හරි එක්කෙනෙකුට හරි ධර්ම බෙදා දෙන්න සැලකිලිමත් වෙන්න යොමු වෙන්න කටයුතු කරන්න. හැම දිනාටම ජීවිතයේ අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.